මීළඟට ගරු ශහන් සේමසිංහ මැතිතුමා ප්‍රතිමාර විනාඩි 10 කාලය ඇත.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මට පෙර කතා කරපු මුජිබර් රහ්මාන් කතා කරපු මරික්කාර් මන්ත්‍රීතුමා විශ්වාස කරනවා ඇති. මුජිබර් රහ්මාන් මන්ත්‍රීතුමාට එතුමාගේ ආසනය අහිමි කරා වගේ පහසුවෙන් මේ ආණ්ඩුව වෙනස් කරන්න පුළුවන් කියලා. එයින්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි,
ඔව් මරික්කාර් මන්ත්‍රීතුමා,
මේ රටේ
වයිට වඩ මේ නියෝජ්‍ය ඇමතිතුමා මගේ නම කිව්වා. මෙයා මේ බයිල ගහන මුජිබර් රහ්මාන් ඉල්ලනකෝ. මම නෙමෙයි මුජිබර් රහ්මාන් ඉල්ලුවේ, හරිද?
ඔව් හරි
මන්ත්‍රීතුමා. මෙයා මේ රනිල් වික්‍රමසිංහ.
ඔව් ඇමතිතුමා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ
මූලාසනේ
මන්ත්‍රීතුමනි, මෙතන ලංසැමතුමා කතාවදී මම සඳහන් කරා බිත්තර ව්‍යාපාරිකයෝ වෙනුවෙන් මේ අපි පිටින් බිත්තර ෆාම් කරන අය වෙනුවෙන් විශේෂයෙන් එතුමා තොප්පිය දාගත්තා මිලියන 75 එතුමාලා තමයි ගත්තේ කියලා. එතුමාගේ ගෝලය තමයි අමතිකම කරන්නේ. ඒ නිසා ලංසර තමයි මිලියන 75ක් ඉල්ලලා තියෙන්නේ කුකුල් ගොයපල ව්‍යාපාරිකයන් බිත්තර කියන එක නතර කරන්න. ඒ නිසා ජාවාරංකාරයෝ ඉන්නේ එයත් එක්ක අපිත් එක්ක නෙමෙයි බොහොම පැහැදිලිව කියන්න.
හරි.
මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම අද අපේ රටේ ආර්ථික අර්බුදයක් තියෙන අවස්ථාවක පාර්ලිමේන්තු මහජන නියෝජිතයන්ගේ හැසිරීම පිළිබඳව මේ රටේ ජනතාව බලාගෙන ඉන්නවා. රාජ්‍ය නිලධාරීන් පවා බලාගෙන ඉන්නවා. අපි ඊටම වගකීමෙන් කියනවා, මේ රටේ නීත්‍යානුකූල ක්‍රමවේදය තුල ව්‍යවස්ථාව අනුගමනය කරමින් ආණ්ඩුවක් කටයුතු කරද්දී කැබිනට් මණ්ඩලය සහ රජය ගන්න තීන්දුව තුල ව්‍යවස්ථාවට අනුකූලව යම් ලේකම්වරයෙක් හෝ නිලධාරියෙක් කටයුතු කරද්දී ඒ කණ්ඩායම ආරක්ෂා කිරීමේ වගකීම රජය බාර අරගන්නවා. ඒ වගේම මේ රටේ රාජ්‍ය නිලධාරීන් නීතියට පිටින් කටයුතු කරන්නේ නැහැ. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, එයින්ද විපක්ෂයේ මන්ත්‍රීවරු විශ්වාස කරනවනම් මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමාගේ නම මෙතන ප්‍රකාශ කරලා මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමාව බය කරලා නීත්‍යානුකූල නොවන ක්‍රමවේදයකට ඔවුන්ට අවශ්‍ය වැඩ කටයුතු කරගන්න පුළුවන් කියලා ඒකට ඉඩ ලබා දෙන්නේ නැහැ. ඒ වගේම තමයි සදාචාරයක් තියෙන මහජන නියෝජිතයෙක් නම් මේ සභා ගර්භයට ඇවිල්ලා තමන්ට පිළිතුරක් ලබා දිය නොහැකි කිසිම කෙනෙක්ගේ නම ප්‍රකාශ කරලා තර්ජනයක් කිරීම සාධාරණ නැහැ ගරු මන්ත්‍රීතුමනි. ඒ ඉඳ මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම තර්ජනාත්මකව මුදල් අමාත්‍යාංශයට සහ අනිකුත් අමාත්‍යාංශවලට විරුද්ධව නිලධාරීන්ට විරුද්ධව පදනම් විරහිත කාරණා තුල තමන්ගේ සිතුවිල්ලට අනුව නීතිය නොදන්නකමට කටයුතු අදහස් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් අපි අපේ කනගාටුව ප්‍රකාශ කරනවා. ඒ වගේම ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම ඊයේ දිනේ මේ පාර්ලිමේන්තුව තුල හර්ෂද සිල්වා මන්ත්‍රීතුමා විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩ කටයුත්ත පිළිබඳව
ඔව්ලන්සැමතුමා.
ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, මම මේ පාර්ලිමේන්තුවේ නැති අවස්ථාවේදී ගරු නලින් බණ්ඩාර මැතිතුමා මගේ නම කියලා චෝදනාවක් කළා කිව්වා. ඉතාමත් පැහැදිලිව මගේ නම කිව්වෙන්ද මම ඒකට උත්තරයක් දෙන්න ඕනේ. මේ රටේ බිත්තර ජාවාරංකාරයෝ බිත්තර මිල වැඩි කරලා පාරිභෝගිකයන්ට විශාල මුදලකට විකුණද්දී අයිතු ලාභයක් ගන්න එකට විරුද්ධව පෙනී හිටපු මිනිහා මම. ඔබතුමා දන්නවා කෝප් එකේ සභාපතිතුමා විදියට. එතකොට අද බිත්තර අපි ආනයනය කරලා අඩුවට
මම සභාපති නෙවෙයි
වෙළඳ අමාත්‍යාංශයෙන්
මම සමාජික ඉදිරිය
ලබා දෙන්න යද්දී ඒකට රිදුණු බිත්තරකාරයෝ ජාවාරංකාරයෝ අද මේ අපිට චෝදනානික් මොකද ඔය ජාවාරංකාරයන්ට විරුද්ධව තමයි මම පෙනී හිටියේ. මා ජනතාව වෙනුවෙන් පාරිභෝගික වෙනුවෙන් එතන පාරිභෝගික වෙනුවෙන් පෙනී හිටලා බිත්තර අඩුවට දෙන්න යද්දී අද ගරු මට අවස්ථාවක් දෙන්න මොකද මට චෝදනා කෙල්ල කරපු නිසා ඒකට උත්තර දෙන්න ඕනේ. මම වරත්තා ප්‍රශ්නයක්. ඒ නිසා මේ රටේ අහිංසක දරුවෝ වෙනුවෙන් මන්දපෝෂණයෙන් පෙළෙන දරුවෝ වෙනුවෙන් මේ රටේ දුප්පත් දුගී ජනතාව වෙනුවෙන් බිත්තර මිල අඩු කරන්න කියන එක පෞගේ මාස දෙක තුන අතර විශාල සටනක් තනියම කරපු පුද්ගලයෙක් විදියට අද එනවා නලින් බණ්ඩාර මැතිතුමා ජාවාරංකාරයන්ගේ මුදල් අරගෙන කෝටි ප්‍රකෝටි ගාණක් අරගෙන අපිට එනවා චෝදනා කරන්න. මෙච්චර කාලෙ එතුමා බිත්තර පාරිභෝගිකය ගැන කතා කළේ නැහැ, අහිංසක දරුවෝ ගැන කතා කළේ නැහැ, අයින්සක මිනිස්සු ගැන කතා කළේ නෑ. මේ පස් දෙනෙක් වෙච්ච ජාවාරංකාර බිත්තරකාරයෝ වෙනුවෙන් මේ පාර්ලිමේන්තුවේ වෙනත් අයට චෝදනා කිරීම පිළිබඳව මං දැඩි අප්‍රසාදය ප්‍රකාශ කරන ගමන් ඔයාගේ මගේ මන්ත්‍රී ධූරය අභියෝගයට ලක් කරනවා. මම තමුන්නාංශ එක්ක බිත්තරකාරයෙක්ගේ ටෙලිෆෝන් එක හරි බිත්තරකාරයෙක් එක්ක කතා කරලා තියෙනවා නම් මගේ මන්ත්‍රීකම අයින් කරලා අද මං පාර්ලිමේන්තුවේ යනවා. තමුන්නාංශයට බාරයි ඒ අභියෝගය බාර ගන්න.
තුමා තමයි තොප්පිය දාගත්තේ බිත්තර නිෂ්පාදකගේ සංගමය මිලියන 75 කිල්ලා තියෙන මං එතුමයි කියලා කිව්වේ නැහැ. එතුමා තොප්පිය දාගත්තා. ගරු මුලාසෙ මන්දිරේ මට නිශ්චිත අවස්ථාවක් දෙන්න. අපි කතා කරේ කොයිපල හිමියෝ ගැන.
අනිත් කතිකේ
වෙනද පොලේ අද බිත්තර හිගයක් තියෙනවා. ඒකට හේතුව බිත්තර කර්මාන්තේ කඩා වැටෙන්න කටයුතු කරා මේ ආණ්ඩුව
ගන්න.
මන්දිරේ මේක විතරයි ගොත්තල ගොයිපල හිමියෝ ගැන. නැත්නම් අර ජාහල බිත්තර ස්ටොක් කරන මුද්‍රාවල ගැන නෙමෙයි අපි කතා කරන්නේ. අපි බිත්තර ගොවිය ගැන කතා කරන්නේ. ඒ නිසා මිලියන 75 කිල්ලෝ මෙතුමයි කියලා කිව්වේ නැහැ. හැබැයි මිලියන 75 කවුරෝ ඉල්ලලා තියෙනවා. ඒ නිසා මිලියන 75 මෙතුමා තොප්පිය දාගත්තට මට කරන්න දෙයක්
නැහැ. අපි
අද බිත්තර නෑ රටේ. ඒ බිත්තර කර්මාන්තේ පොඩි බිත්තර ගොවියා නැති කරුවේ මේ ආණ්ඩුව ගත්ත ක්‍රියාමාර්ග නිසා. අපි හැබැයි පාරිභෝගිකය ගැන කතා කරලා දිනවා.
ගරු මන්ත්‍රීතුමා මේක දිගටම ගියොත් එහෙම අපිට
අනිත් කටකේට වෙලාව නැති වෙනවා. ඉන්දියාවෙන් ගෙනල්ලා ගහන්න.
ඉතින්
ඉන්දියාවෙන් මිලියන ගානක් ගෙනල්ලා ඒකෙන් කොමිස් ගන්න හදන්නේ.
ඔව් ලංකාවතුමා.
ජාවාරම් කරන්නේ අපි.
හරි. පාපතුමා. ඉතා පෑදලිව මේ රටට එක දෙයක් පෙන්නලා දෙන්න ඕනේ. මේ රටේ බිත්තර වැඩි ගන්න විකුණද්දි වචනයක් කතා කරපු ගරු මන්ත්‍රීතුමා නලින් බණ්ඩාර මැතිතුමා
මේකට මන්ත්‍රීතුමා විවාදයක් ගමු අපි.
ජාවාරංකාරය වෙනුවෙන් පෙනීටලා ජාවාරංකාරය කිව්වලු සල්ලි ඉල්ලුවා කියලා.
මන්ත්‍රීතුමා දැන් මේක දැන් අපිට වෙලාව දෙන්න බැරි වෙනවා මේකට වඩා.
අපි ජාවාරංකාරය එක්ක
හරි ඔව් සයන් මන්ත්‍රීතුමා.
ගරු මුලාසනාඩුට මන්ත්‍රීතුමනි ඔබතුමා මට අමතර කාලය ලබා දෙන්න මොකද
විශාල මන්ත්‍රීතුමා මේක දිගින් දිගට විවාදයක් අපි වෙන විවාදයක් කර කතා කරමු. මම මේක මාලිකන්තුමා කතා නැකු තුමාට කියමු කරන්න.
ආර්ථික වැඩපිළිවෙල ක්‍රියාත්මක කරද්දී ආර්ථික ස්ථාවරත්වය ගොඩනගද්දී ජනතාවට ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කරද්දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත් වීම ඉතාම වැදගත් වෙනවා ගරු මූලාශ්‍රාණුර මන්ත්‍රීතුමනි. මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධයෙන්
ඔව් නරිවන්තුමා වෙලාව ගන්න එපා.
ප්‍රකාශ අපි දැක්කා විපක්ෂ
වගේ නම කිව්වා ගරු කතානායකතු මූලාශ්‍ර මන්ත්‍රීතුමනි. හෙට්ටිපල කුලියා පිටිය බිංගිරිය පැත්ත ජාවාරංකාරයෝ නැ කුකුල් ෆාම් කරන ගොවිපල හිමියෝ විතරයි ඉන්නේ. ජාවාරංකාරයෝ ඉන්නේ ජාල.
ඔව් විශේෂයෙන්ම
විශේෂයෙන්ම මේ රටේ ආර්ථික ස්ථායීකරණ වැඩපිළිවෙලට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත් වීම ඉතාම වැදගත් වෙනවා. අපිට ඉතාම ඉක්මනින් අපිට කඩිනමින් මේ අනුමැතිය ලබා ගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා ගරු මන්ත්‍රීතුමනි. විශේෂයෙන්ම මේ වෙලාව වෙද්දී අපිට අපේ අපිට සහයෝගය දෙන රටවල් අපේ ණය හිමියන් ඔවුන්ගේ ණය ප්‍රතිවෝගත කිරීමේ වැඩපිළිවෙලට අපිට සහයෝගය ලබා දීමට අවශ්‍ය සහතිකය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ලබා දීලා තියෙනවා. අපි තවදුරටත් ඒ රටවල් එක්ක දිගින් දිගටම සාකච්ඡා කරමින් පවතිනවා. එතකොට මේ පවතින තත්ත්වය තුල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් ඒ සිදු කරන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අපි මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා තියෙනවා. අපි ඒ සම්බන්ධයෙන් 50 සංශෝධනයට අවශ්‍ය වැඩ කටයුතු සිදු කළා තියෙනවා. මේ පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන්ගේ අනුමැතිය එවැනි තත්ත්වයක් තුළ අද විපක්ෂයේ දේශපාලනය කිරීමේ අරමුණෙන් උත්සාහ කරනවා නම් මේ පාර්ලිමේන්තුවේ බහුතරයක් අනුමත කරපු කාරණා පාර්ලිමේන්තුව දන්නේ නැහැ. එහෙම නැත්නම් අයකිරීම ඒ ප්‍රතිසංස්කරණ පිළිබඳව අවබෝධයක් නැහැ කියලා ඒක අපි පිළිගන්න එකග වෙන්නේ නැහැ ගරු මූලාශ්‍රාණුර මන්ත්‍රීතුමනි. දෙවනුව විශේෂයෙන්ම මේ සිදු කරන ප්‍රතිසංස්කරණ හර්ෂද සිල්වා මන්ත්‍රීතුමා සභාපතිත්වයේ දරපු ගිණුම් කාරක සභාව විසින් සියලු දේ අනුමත කළා තමයි අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරේ. ඒ හින්දා මේ ප්‍රතිසංස්කරණ අපි කියන්නේ නෑ ගරු මූලාශ්‍රාණුර මන්ත්‍රීතුමනි. මේවා ජනතාවට මේ මොහොතේ විදදා ගැනීමට පහසු ප්‍රතිසංස්කරණ කියලා. මේ ප්‍රතිසංස්කරණ වල ප්‍රතිඵලය
මන්ත්‍රීතුමාලා සද්ද කිරීමෙන් වළකින්න ගරු මන්ත්‍රීතුමාලා සද්ද කිරීමෙන් වළකින්න
දීර්ඝ කාලීනව අපි බලාපොරොත්තු වෙන යහපත් ආර්ථිකය සහ යහපත් ආර්ථික රටාවට ගමන් කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල තමයි මේ ක්‍රියාත්මක කරලා තියෙන්නේ. ඒ හින්දා විශේෂයෙන්ම එදා මේ සාකච්ඡා සිදු කරන අතරතුර දිගින් දිගටම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එවගේ මේ කාර්ය මණ්ඩලයත් එක්ක අපි ඇති කරගත් එකකදා පිළිබඳව මේ පාර්ලිමේන්තුව විසීම් කරා. අපි පැහැදිලිවම පාර්ලිමේන්තුවට ප්‍රකාශ කරා අපිට අවසාන අනුමැතිය ලැබිලා නැහැ. ඒ අවසාන අනුමැතිය ලැබුණහම ඒ අදාළ කරුණු කාරණා ටික මේ පාර්ලිමේන්තුවට අපි ඉදිරිපත් කරනවා කියන කාරණේ. ඒ වෙනුවෙන් සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ සඳහා අවශ්‍ය අනුමැතිය අපි පාර්ලිමේන්තුවෙන් අරගෙන තියෙනවා. ඒ හින්දා කිසිම අවස්ථාවක නැවත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනුමත කරපු වැඩපිළිවෙල මේ පාර්ලිමේන්තුව තුළ අනුමැතියක් ලබා ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ ගරු මන්ත්‍රීතුමනි. ඒ සඳහා අවශ්‍ය අනුමැතින් සියල්ල මේ පාර්ලිමේන්තුව මේ වෙනුවට ලබා දීලා තියෙනවා. ඒ හින්දා මම දැක්කේ ඊයේ හර්ෂසිල්ල මන්ත්‍රීතුමා උත්සාහ කරේ මේ රටේ ආර්ථිකය ගොඩනැගෙමින් පවතින මේ ධනාත්මක තත්ත්වය නැවත ඍණාත්මක තත්ත්වයක් බවට පත් කිරීමට අවශ්‍ය අදහස් ජනතාව තුළ කාවද්දන්න තමයි උත්සාහ කරේ. එයින් මේ පාර්ලිමේන්තුවේ කොටස් දෙකක් ඉන්නවා ආර්ථිකමය වශයෙන් බැලුවත් කරු මූලාශ්‍රාරුණ මන්ත්‍රීතුමනි. එක කණ්ඩායමක් බහුතරයක් මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන යහපත් ආර්ථිකයක් ගොඩනැගීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙලට ගමන් කිරීමේ මාවතට ප්‍රවිෂ්ට වෙලා ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න සහයෝගය ලබා දෙන කණ්ඩායම. අනික් කණ්ඩායම ජනතාව මුහුණ දාලා තියෙන ගැටලු වලින් දුෂ්කරතා තවදුරටත් මේ විදිහටම විසඳුමක් නැතුව ජනතාවගේ දුෂ්කරතා තුළින් තමන්ගේ දේශපාලන ව්‍යාපාරය පවත්වාගෙන යන්න අවශ්‍ය වැඩ කටයුතු කරන අය. මෙන්න මේ හින්දා තමයි මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමාට මහබැංකුවේ අධිපතිතුමාට සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ට මේ විදිහේ පදනම් විරහිත චෝදනා එක්ක විවිධ තර්ජනාත්මක ස්වරූපයෙන් පාර්ලිමේන්තුව භාවිතා කරලා කටයුතු කරන්නේ. ඇයි අද අපිට පේන ආර්ථිකය නැගිටීමකට පත් වෙලා තියෙනවා. ජන ජීවිතයේ යථාතත්වයට පත් වෙලා තියෙනවා. අමතක කරන්න එපා මේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමා මහින්ද සිරිවර්ධන ලේකම්තුමා අමාත්‍යාංශයේ වගකීම බාරගත්තේ මේ රටේ තිබිච්ච තත්ත්වය. මහබැංකුවේ අධිපතිතුමා මේ රට බාරගනිද්දී මේ රටේ තිබිච්ච තත්ත්වය අමතක කරන්න එපා. අද මේ පෝලිං ටික අයින් කරලා අද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ටික බෙදා හැරීම කරද්දී සෞඛ්‍යාංශයට යම් ගැටලු සහගත තත්ත්වයක් තිබ්බත් ඒ සැපයුම් කරුවන්ට අවශ්‍ය මිලදී ගැනීම කරලා ගෙවා ගන්න බැරුව හිටපු බිල් ටික ගෙවලා නැවත මේ සැපයුම් ජාලය යථාවත් කරද්දී කොන්ත්‍රාත් කරුවන්ට ගෙවා ගන්න තිබිච්ච බිල් ටික ක්‍රමානුකූලව ගෙවමින් පවතිද්දී අපේ රටේ බැංකු පද්ධතිය ද්‍රවශීලතාවයේ බැංකුවල ශක්තිමත් කරද්දී ඒක රුපියල් පැත්තෙන් වෙන්න පුළුවන්, ඒක විදේශ විනිමය පැත්තෙන් වෙන්න පුළුවන්. ශක්තිමත් වෙද්දී අපේ සංචිත ප්‍රමාණය අපිට සතුරු වෙන්න පුළුවන් සංචිත ප්‍රමාණයක් නොවුණත් ඒ සංචිත ප්‍රමාණය ක්‍රමානුකූලව වැඩි වෙද්දී මේ විවෘත ආර්ථිකයට රජය විසින් පැනවපු බාධා ක්‍රමානුකූලව ඉවත් කරන්න අවශ්‍ය කළමනාකරණය කරද්දී ඒ කරපු නිලධාරීන්ට මේ විදිහේ තර්ජනය කරොත් එහෙම මොකද වෙන්නේ? ඒ හින්දා මේ පාර්ලිමේන්තුව මේ වගේ පහත් ජනතාවගේ දුකමද පහත් දේශපාලන ආශාවන් ඉෂ්ට කරගන්න මේ පාර්ලිමේන්තුව පාවිච්චි කරන්න එපා කියලා අපි ඉතාම ගෞරවයෙන් ආයාචනය කරනවා විපක්ෂය තුල. ඔබේ දේශපාලනය ඔබ කරන්න. මේ රටේ ආර්ථිකය ගොඩනැගීමේ වගකීම රජයට සහ නිලධාරීන්ට තියෙනවා. ආර්ථිකය හැදුවත් බණිනවා, ආර්ථිකය විනාශ වුණත් බණිනවා. මොකද්ද ගන්න ඕන පියවර? මොකද්ද ගන්න ඕන පියවර ගරු මන්ත්‍රීතුමනි? ආර්ථිකය බිඳවැටුණොත් දෝෂ ආරෝපණයට ලක් වෙනවා, ආර්ථිකය හැදුවත් දෝෂ ආරෝපණයට ලක් වෙනවා. ඒ හින්දා අද රට යම් තැනකට ගමන් කරමින් පවතිනවා. ඒ වගේම කබීර් රෂීද් මහත්තුමා ජනාධිපතිතුමා අදහස් ප්‍රකාශ කරද්දී කිව්වා මෙන්න මේ ප්‍රමාණයක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ආදායම් එකතු කරලා තියෙනවා. මේ එකතු කරලා තියෙන ආදායම ඇයි අනිකුත් කටයුතු වලට ප්‍රමාණවත් නොවෙන්නේ කියලා ගරු මන්ත්‍රීතුමනි ඉතාම වගකීමෙන් මම කියන්න ඕනි. මේ එකතු කරලා තිබ්බ ආදායම අපිට එක මාසෙක අපේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් සඳහා වියදම් වෙන බිලියන 93කට වඩා වැඩි මුදල. ඊළඟට අපේ විශේෂයෙන්ම ජේෂ්‍ය පුරවැසියන් වෙනුවෙන් ගෙවීම් සිදු කරන පෙන්ෂන් ටික ගෙවන්න අවශ්‍ය බිලියන 25කට අධික මුදල. ඊළඟට මේ රටේ අහිංසක ආර්ථික මේ වශයෙන් දැඩි පීඩාවකට පත් වෙලා ඉන්න සුබසාධන වියදම් සඳහා අවශ්‍ය බිලියන 11කට වඩා වැඩි මුදලවත් සපුරා ගන්න නොහැකි තත්ත්වයක ඉන්නේ. අපිට අවශ්‍යයි බෙහෙත් ටික ගේන්න, අපිට අවශ්‍යයි මේ මල්ටිලටරල් ආයතනත් එක්ක අපි කරන ගනුදෙනු එක්ක ඒ කරන ණය පෙවීම් කරන්න. ඒ සඳහා අවශ්‍ය වීදන් ටික අපි සපයා ගන්න ඕනි. අධ්‍යාපනය වෙනුවෙන් ඒ අවශ්‍ය සපයා ගැනීම ටික කරන්න ඕනි. ඒ හින්දා ගරු මූලාශ්‍ර අනුර මන්ත්‍රීතුමනි විරුද්ධ පක්ෂය මේ පාර්ලිමේන්තුව ඇතුලේ ජෝගි නටුවට මේ ආර්ථිකය කළමනාකරණය කිරීමේ වැඩපිළිවෙල පහසු තනක නෙවෙයි කියන එක අපි ඉතාම වගකීමෙන් කියන්න ඕනේ. එහෙනම් අපි බලාපොරොත්තු වෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ අපිට ලැබිච්ච සහතිකයන් එක්ක අපිට මේ පළවෙනි කාර්තුව තුල අනුමැතිය ලබා දීමත් සමගම අපිට පුළුවන් වේවි වඩා වේගවත්ම ඉක්මනින්ම මේ ආර්ථික යථා කරන වැඩපිළිවෙල සාර්ථක කරගෙන ජනතාව අද මුහුණ දෙන ගැටලු පීඩනය අවමට්ටමකට පත් කිරීම. ඊළඟට අපි සතුටු වෙන්න ඕනේ කාරණයක් තියෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පුරෝගතනය කළා තියෙනවා. අපේ සැලැස්ම අනුව 2024 අවුරුද්ද වෙද්දී ගරු මූලාශ්‍ර අනුර මන්ත්‍රීතුමනි 101.5 ඉක්ම වූ වර්ධන ආර්ථික වර්ධනයකට අපේ රට ගමන් කරනවා කියන කාරණය. ඉතින් මේවා අපි සතුටු වෙන්න පුළුවන් කාරණා නෙමෙයිද? මේ අපි තිබිච්ච තත්ත්වයෙන් මේ සියලු දෙනා එකතු වෙලා ස්පක්ෂ විපක්ෂ මේ රටට ආදරය කරන විවිධ දේශපාලන මත බෙදිලා හිටපු අපි කණ්ඩායම් දේශපාලනේ පැත්තක තියලා අපේ මතය පැත්තක තියලා රටේ ජනතාව මුහුණ දෙන ගැටලු වලට විසඳුම ලබා දීමට එකතු වෙලා එක වැඩපිළිවෙලක් තුල කටයුතු කිරීම අපි සතුටු වෙන්න ඕන කාරණයක් නෙමෙයිද? මේක අපිට සතුටු වෙන්න පුළුවන් තත්ත්වයක් නොවුණත් යම් යහපත් භාවයක් ඇති වෙලා තියෙනවා කියන තත්ත්වය අද වෙළඳපොළට ගියාම අපි සියලු දෙනාටම බලක බලා ගන්න පුළුවන් කාරණයක්. ඒ හින්දා මූලාශ්‍රවලුද මන්ත්‍රීතුමනි රජය දැවතත් අපි අවධාරණය කරනෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක මේ සිදු කරන ප්‍රතිසංස්කරණ සහ අනිකුත් වැඩපිළිවෙල මේ වෙනකොටම මේ මහජන නියෝජිතයන්ට මේ උත්තරීතර සභාවට ඉදිරිපත් කරලා අපි අනුමැතිය ලබාගෙන තියෙනවා. ඒ හින්දා තමයි නිරන්තරයෙන් ඔබ දැක්කේ මේ අතුරු අයවැය ලේකනේ ඉඳලා ගිය අවුරුද්දේ විවිධ සංශෝධන බදු මත ඇති වෙච්ච සංශෝධන ඊළඟට සියලු ආයතන මහ බණ්ඩාගාරයට බරක් නොවි තමන්ගේ වියදම කළමනාකරණය කර ගැනීම ආදායම කළමනාකරණය කර ගැනීම වෙනුවෙන් අවශ්‍ය ඒ මිල යථාවත් කිරීමේ වැඩපිළිවෙල වලට අරගෙන ගියේ කෙටි කාලීන වේදනාත්මකයි. හැබැයි දීර්ඝ කාලීනව අපිට සතුටු වෙන්න පුළුවන් ප්‍රතිඵලයක් ලබා ගැනීම වෙනුවෙන් අපි සියලු දෙනා කැප වෙලා කටයුතු කරනවා කියන එක ඉතාම ගෞරවයෙන් නැවතත් මතක් කරමින් විශේෂයෙන්ම මේ ගරු සභාවෙන් ඉල්ලනවා යම් නිලධාරියෙකුට ඔහුට හෝ ඇයට මේ සභාවට පැමිණ පිළිතුරු ලබා දීමට නොහැකි අවස්ථාවන් වලදී තර්ජනාත්මකව කටයුතු කිරීමෙන් වළකින්න කියන කාරණේ ඉතාම ගෞරවයෙන් අවධාරණය කරන මොකද අපි මීට මාස කිහිපයකට කලින් අපි දැක්කා මූලාශ්‍ර අනුර මන්ත්‍රීතුමනි මේ රටේ විවිධ කණ්ඩායම් පාර්ලිමේන්තුව ගිනි තියන්න උත්සාහ කරා ප්‍රජාතන්ත්‍රවාදය සම්පූර්ණයෙන්ම විනාශ කරන්න උත්සාහ කරා මේ රටේ මහජන නියෝජිතයෙක්ව ඝාතනයට ලක් කරා මේ රටේ මහජන නියෝජිතයන් ඇතුළු සාමාන්‍ය ජනතාවගේ දේපල ගිනිබත් කරා නැවත නැවතත් මේ ඉතිහාසය මතක් කරමින් විවිධ කණ්ඩායම් වලට තර්ජනය කිරීම දේශපාලඥයන්ට තර්ජනය කිරීම මේ පාර්ලිමේන්තුව ඇතුළේ සාමාන්‍යයෙන් අපි දකලා තියෙනවා. දේශපාලඥයන් හැටියට අපිට අපි සියලු දෙනාට මේ විතරාගෙන මේ හැකියාවක් තියෙනවා. නමුත් නිලධාරීන්ට එම ඉතිහාසය මතක් කර කර මතක් කර කර ඒ මේ රටේ දේශපාලන ත්‍රස්තවාදය පිළිබඳ මතක් කර කර මතක් කර කර නැවත මේ රට යථාවත් කිරීමට ප්‍රමාද වෙනවා නම් මතක තියාගන්න ඔබ දේශපාලන ජයග්‍රහණයක් නෙමෙයි ලබාගන්නේ මේ රටේ මිලියන 22 ජනතාවගේ ආර්ථිකය සහ ජීවත්වීමේ අයිතිය දිනෙන් දින පරිහානියට ලක් කිරීම කියන එකත් මතක තියාගන්න කියලා අවධාරණය කරමින් ඔබතුමා කාලය ලබා දීම සම්බන්ධයෙන් නිස්සුතිවන්ත වෙමින් මම නිහඬ වෙනවා ඔබ විසුති.
බොහොම ස්තුතියි. ඊළඟට සිවනායනම් සීදරන්තුමා විනාඩි 7ක කාලයක් තියෙනවා.
ගෞරව තලමයි தாங்க මුරිපිනර அவர்களே இந்த நாட்டிலே ஒரு தேர்தலுக்கான நடவடிக்கைகள் முன்கொள்ளப்பட்டு அது நடக்காது என்பது இன்றைய ஜனாதிபதியினுடைய கூற்றுக்களிலிருந்து தெளிவாக தெரிகிறது. இந்த நாடு எங்கே போகிறது? ஒரு சர்வாதிகாரத்துக்குள் இந்த நாட்டினுடைய நிலைமை மிக மோசமாக நகர்ந்து கொண்டிருப்பதை இன்றைய இந்த நிகழ்வுகள் இங்கே கட்டியம் கூறுகின்றன. தமிழிலே ஒரு பழமொழி உண்டு, எப்பொழுதும் அந்த மிருகங்கள் காட்டிலே வாழுகின்ற மிருகங்களில் மிக தந்திரோபாயமான மிருகமாக நரி அந்த மிருகத்தை சொல்லிக் கொள்வார்கள். அதேபோல இந்த நாட்டிலே வாழுகின்ற மிக தந்திரோபாயமான ஒரு மனிதனாக இந்த நாட்டினுடைய ஜனாதிபதி அவர்கள் இன்று அடையாளப்படுத்தப்படுகிறார். மிக முக்கியமாக அவரிடம் ஒரு சரியான ஜனநாயக நேர்மையான வார்த்தைகளை இந்த பாராளுமன்றத்திலோ அல்லது நாட்டு மக்களுக்கோ காண முடியவில்லை. பொருளாதாரம் வீழ்ந்திருக்கிறது, ஆனால் பொருளாதார வீழ்ச்சிக்கான காரணங்களை அடையாளம் காணாமல் அதற்கான தீர்வுகளை முன்வைக்காமல் மக்களுடைய பொருளாதார வளர்ச்சிக்கான திட்டங்களை முன்வைக்காமல் வெறுமனே பாராளுமன்றத்தில் வந்து ஜனாதிபதி அடிக்கடி பேசிக் கொள்வதன் மூலம் இந்த நாட்டில் ஏதாவது நடந்து விடும் என அவர் நினைப்பது மிக மோசமான ஒரு காரியம். சில கிராமங்களிலே பேசிக் கொள்வார்கள், இவர் கடவுளுக்கே தெரியாமல் பிறந்த மனிதன், ஆண்டவனே சில வேளைகளில் யோசிக்கிறார், இந்த நாட்டின் ஜனாதிபதி ரணில் விக்ரமசிங்கே அவர்கள் எப்படி இங்கே வந்து பிறந்தாரன், அவ்வளவு தூரம் அவருடைய நடவடிக்கைகள் இந்த நாட்டை இன்னும் ஒரு மிக மோசமான பாதைக்கு இட்டு செல்கின்றது. ஜனநாயகம் தொலைக்கப்பட்டு நீதி இல்லாமல் செய்யப்பட்டு ஒரு கௌரவமான மக்களுடைய வாழ்க்கை இங்கே அடகு வைக்கப்படுகிறது. மிக மோசமான ஒரு நிலைமையை நோக்கி இந்த இலங்கை போய்கொண்டிருக்கிறது. வெறும் வாய் வார்த்தைகளுக்கூடாகவும் நாணயத்தாள்களை அச்சிடுவதன் மூலமும் தான் அவரால் இந்த நாட்டிலே ஏதாவது செய்ய முடியும் என்பதை காட்ட செயல்படுகிறாரே தவிர ஒரு நியாயமான தலைவனாக இந்த நாட்டை அவர் வழிநடத்தக்கூடியவராக காணவில்லை. நான் நினைக்கிறேன் இங்கே இருந்த பல பேரை காணவில்லை, எல்லாரும் கோஷம் போட்டார்கள், கொந்தளித்தார்கள். கிட்டத்தட்ட இந்த பாராளுமன்றம் ஒரு கோமாளிகளின் கூடாரமாகத்தான் இருந்தது. இந்த பாராளுமன்றம் மக்களுக்கு என்ன நல்ல காரியத்தை செய்கிறது, இந்த பாராளுமன்றத்தினூடாக நிறைவேற்றப்படுகின்ற தீர்மானங்கள் இந்த நாட்டினுடைய பொருளாதாரத்தில், இந்த நாட்டினுடைய வளர்ச்சியில், இந்த நாட்டினுடைய இருப்பில், இந்த நாட்டிலே வாழுகிற இனங்களுக்கு இடையிலான ஒற்றுமையில், இந்த நாட்டில் இருக்கிற இனங்களுடைய இயலுமையும் இறையாண்மையும் பாதுகாக்கக்கூடிய வகையில் இந்த நாடு இருக்கிறதா என்றால் இல்லை. இன்று இந்த நாட்டிலே மிகப்பெரிய அளவானவர்கள் பங்கு கொள்ளுகின்ற விவசாயம் வீழ்ந்து படுத்து போயிருக்கிறது. மிக முக்கியமாக விவசாயிகள் இன்று நெல்லை அறுவடை செய்கிற காலத்தில் அவருடைய நெல்லின் விலை 60 ரூபாய், 66 ரூபாய், 50 ரூபாய் வரை விற்பனை செய்யப்படுகிறது. இங்கே முட்டைக்காக அடிபடுகிறார்கள் 6 வியாபாரிகளுக்காக. ஆனால் இந்த நாட்டிலே இருக்கின்ற விவசாயிகள் இந்த நாட்டினுடைய முதுகெலும்பாக சோறு கொடுக்கிறவர்கள் தெருவுக்கு வந்திருக்கிறார்கள். அவர்களுக்காக வழங்கப்படுகின்ற பசலைகள் தரம் குறைந்தவையாக அல்லது அந்த நிலத்திலே பாவிக்கப்பட முடியாத பசலைகளாக வழங்கப்படுகிறது. இதனூடாக நிலம் பாதிக்கப்படுகிறது. பயிர் வெறிச்சோடி, பயிரினுடைய அறுவடை அவர்களால் சரியாக செய்ய முடியவில்லை. அறுவடை செய்வதற்கான இயந்திரங்களுக்கு எரிபொருள் இல்லை. அந்த இயந்திரங்களுக்கான ஒரு ஏக்கர் நெல் வெட்டுவதற்கு 12,000 ரூபாயிலிருந்து 15,000 ரூபாய் வரை ஒரு சாதாரண விவசாயி செலுத்த வேண்டியிருக்கிறது. அவனுடைய நகையெல்லாம் அடைவிலே இருக்கிறது. இன்று இந்த நாட்டிலே ஒரு பவுன் நகை அடைவு வைத்தால் 1,00,000 ரூபாய் ஒரு விவசாயியால் ஒரு பேங்கில், இலங்கை வங்கியிலேயோ அல்லது மக்கள் வங்கியிலேயோ ஏதோ ஒரு வங்கியிலே அவர் பெற்றால் அவருக்கான வட்டி வருடாந்தம் 29% வீதம். 1,00,000 ஒரு வருஷம் முடிகிற பொழுது 1,29,000 கட்ட வேண்டி இருக்கிறது. எப்படி ஒரு விவசாயி தன்னுடைய நகையை இருப்பதை கூட அடைய வைத்து அவனால் விவசாயம் செய்து 15,000 ரூபாய் வரை வெட்டு காசு கொடுத்து 120 ரூபாய் வரை விற்க வேண்டிய நெல்லை 60 ரூபாய்க்கு விற்று இந்த நாட்டில் எப்படி வாழ முடியும்? அண்மையிலே விவசாயிகளுடைய மனங்களை குளிர் வைப்பதாக கூறி நான் இதை உங்களுடைய சபாபீடத்துக்கும் சமர்ப்பிக்கிறேன். கௌரவ தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, மிக முக்கியமாக கிளிநொச்சி மாவட்டத்தினுடைய கமக்கார அமைப்புகளுடைய சம்மேளனம் ஒரு கடிதத்தை ஜனாதிபதிக்கு அனுப்பியிருக்கிறார்கள். நான் அதை வாசிக்கிறேன். ரணில் விக்ரமசிங்கே அவர்கள், கௌரவ ஜனாதிபதி அவர்கள், இலங்கை விவசாயிகளின் அவல வாழ்வு. ஐயா, கடந்த ஓர் 2 வருடங்களாக விவசாயிகள் மிக நெருக்கடியான வாழ்விற்குள் அகப்பட்டு தவித்து வருகின்றார்கள். தங்களது ஆட்சி காலத்திலாவது எமக்கு விமோசனம் கிடைக்க ஆவண செய்ய வேண்டுகின்றோம். நாட்டில் ஏற்பட்ட பணவீக்கம், பொருளாதார நெருக்கடி, விவசாய உள்ளீடுகள் மீதான இறக்குமதிக்கு தடை, உள்நாட்டு வர்த்தகர்களின் பதுக்கல், கட்டுப்பாடற்ற விலை நிர்ணயம் என்பவற்றால் மிக மோசமாக பாதிப்படைந்த நாம் தொடர்ந்து விவசாய செய்கையில் ஈடுபட இயலாத நிலையில் எமது வளமான நிலத்தையும் நீரையும் பயனற்றதாக்கி விடுவோமோ என்று அச்சமடைய வைக்கிறது. தற்போது நாம் மிக பிரயாசப்பட்டு உற்பத்தி செய்த நெல் சராசரியாக ஒரு கிலோவிற்கு 110 ரூபாய் உற்பத்தி செலவாகின்றது. இந்த நெல்லை தற்போது தனியார் வர்த்தகர்கள் 1 கிலோ 66 ரூபாய் வரையில் தான் கொள்வனவு செய்கிறார்கள், அதுவும் ஈரநெல். இது எம்மை மிக மோசமாக பாதிக்கின்றது. இவ்விடயத்தை நாம் துறைசார் திணைக்களங்களின் கவனத்துக்கு கொண்டு வந்தும் எதுவித பயனும் கிடைக்கவில்லை. தயவு செய்து தாங்கள் விவசாயிகளாகிய எமது வாழ்வியலை கவனத்தில் கொண்டு பின்வரும் விடயங்களில் ஆராய்ந்து நடவடிக்கை எடுக்க தயவாக வேண்டுகின்றோம். 1, நெல்லிற்கு உத்தரவாத விலையை நிர்ணயித்தல். 2, நெல் சந்தைப்படுத்தும் சபை நெல் கொள்வனவு செய்ய உடன் நடவடிக்கை மேற்கொள்ளல். 3, தனியார் நெல் கொள்வனவாளர்களையும் உத்தரவாத விலைக்கு நெல் கொள்வனவு செய்ய நடவடிக்கை மேற்கொள்ளல். மேற்படி விடயங்களில் தாங்கள் நேரடி கவனம் கொண்டு விவசாயிகளையும் நாட்டின் உணவு உற்பத்தியையும் பாதுகாக்க பணிவோடு வேண்டி நிற்கிறோம் என கிளிநொச்சி மாவட்ட கமக்கார அமைப்புகளின் சம்மேளன தலைவர் சுப்பிரமணியம் ஜதீஸ்வரன், செயலாளர் புவனேந்திரன், பொருளாளர் ராசரத்தினம் இளங்குமரன் கையெழுத்திட்டு இந்த கடிதத்தை ஜனாதிபதிக்கு. கௌரவ தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, எனக்கு 8 நிமிடங்கள். நான் நீங்கள் தந்திருக்கிறது இப்ப 3 நிமிடம். நான் இந்த கடிதங்களையும் சபாபீடத்துக்கு சமர்ப்பிக்கிறேன். மிக மோசமாக இந்த நாடு பொருளாதாரத்திலே அதல பாதாளத்துக்கு போயிருக்கிறது. இந்த நாட்டிலே வாழுகிற மக்கள் சீவிக்க முடியாமல் இருக்கிறார்கள். ஆனால் இங்கே நீங்கள் ஒரு தேர்தலுக்கு திகதி குறிக்கவில்லை, இங்கே தேர்தலுக்கு ஆணைக்குழு சொல்லவில்லை, ஹாஸ் இல்லை, தேர்தல் நடக்குமா, யார் அறிவித்தது, மிக முட்டாள்தனமான வார்த்தைகளை ஒரு நாட்டின் தலைவர் உயர்ந்த சபையிலே வந்து மிக மோசமாக பிரயோகிக்கின்றார். இந்த நாடு எங்கே போக போகிறது? முதலிலே நீங்கள் உங்களுடைய மனங்களிலே ஒரு தெளிவான வார்த்தைகளுக்கு பாருங்கள். இந்த நாட்டை ஒரு சீரான பாதைக்கு கொண்டு செல்ல வேண்டுமா? இந்த நாட்டிலே வாழுகிற மக்களுக்கு என்ன செய்ய வேண்டும் என்பதை சிந்திக்க வேண்டும். ஒன்றை நான் தலைமை தாங்கும் உறுப்பினர்களை குறிப்பிட விரும்புகிறேன். இந்த நாட்டினுடைய விவசாயம் வீழ்ந்து போயிருக்கிறது, நாட்டினுடைய பொருளாதார உற்பத்திகள் அழிந்து போயிருக்கிறது, நாட்டிலே தொழில் இல்லை, பல நிறுவனங்கள் மூடப்பட்டிருக்கிறது, கடலிலே தொழில் செய்ய முடியாது, தொழில்கள் எல்லாம் முடக்கப்பட்டு அட்டைப்பண்ணைகளாக மாறியிருக்கிறது, அங்கே மக்கள் நாளாந்தம் வாழ முடியாமல் இருக்கிறார்கள், அவருடைய வாழ்க்கை சீரழிக்கப்பட்டிருக்கிறது, நாட்டிலே மக்கள் ஒரு கையேந்தும் நிலைக்கு வந்திருக்கிறார்கள். ஜனாதிபதி சொல்லுகிறார், 20 லட்சத்திலிருந்து தாங்கள் 28 லட்சமாக அரிசி வழங்க போகிறோம் என்று. இது எங்கே போகிறது? இந்த நாடு எங்கே செல்ல போகிறது? 50 ஆண்டுகளுக்கு முற்பட்ட இலங்கையில இருந்த நிலைமையை கொண்டு வந்து அவர்களை வரிசையிலே வைத்து அரிசி வழங்கி அவர்களுக்கு பான் வழங்குகின்ற, ரொட்டி வழங்குகின்ற மிக மோசமான ஒரு வறுமைக்குள் இந்த நாடு செல்ல போகிறது. முதலில் நாட்டை சிந்தியுங்கள். நாட்டில் இருக்கிற இனங்களுக்கு இடையில் ஒற்றுமையை உண்டாக்குங்கள். இந்த நாட்டில் எது பிரதானமானது? இந்த சர்வதேச சமூகம் எதை கேட்கிறது? இந்த நாட்டுக்கு எதை செய்ய வேண்டும் என்று கேட்கிறது? அக்கறை கொண்டு இந்த நாட்டை கட்டி எழுப்ப போகிறீர்களா? வெறுமனே இதை ஒரு கோமாளி கூடாரமாக இந்த உயர்ந்த சபையை மாற்றி மிக கேவலப்படுத்தி இன்று உலகத்தில் இருக்கின்ற பாராளுமன்றங்களில் மோசமான ஒரு பாராளுமன்றமாக.
கரு சபத்துமணி விசேஷம் அக்கா பகுகிய விழாவுக்கு දිගින් දිගටම ඔබතුමාත් මමත් අපි දෙන්නම කෝප් එක සහ කෝපා අපි කොෆ් අපි දිගම අපි නියෝජනය කරනවා. අපි පහුගිය කාලේ පුරාවටම අපි මේ ලංකාවේ මිනිස්සුන්ගේ මේ පෝෂදායි ආහාර ලබා ගැනීම උදෙසා විතර සඳහා විතර මිල අඩු කරන අපි විශාල කාර්යභාරයක් කරා. හැබැයි ඒ අපි සීලොම දෙනාට මෙම මිලියන 750ක පගාවක් ගන්න කියලා අපි නියෝජනය කරන ඒ කමිටු වලට දෝෂාරෝපණය කරලා ඒ කියන ඒ කරුණු දැක්කම ඉතාමත් අසාධාරණයි. ඔබතුමාත් දන්නවා මමත් දන්නවා අපි අදුතරම මේ ආණ්ඩුවේ වාහනයක් පාවිච්චි කරනදී මන්ත්‍රීවරු. හැබැයි එහෙම අපේ රටේ ජනතාවට මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ පෝෂණය වෙනින් අද මුළු රටේම මිනිස්සු කිව්වා විතර මිල අඩු කරන්න පිටරටින් හරි ගේන්න කියලා. ඒ සඳහා අවශ්‍ය දායකත්වය අපි දුන්නා මිසක් අපි කිසිම වෙලාවක එහෙම නිෂ්පාදකයන් ඔය අතලොස්සක් විදිහ නිෂ්පාදකයන් සල්ලි ගන්න අපි කොයි වෙලාවක මැදිහත් වුන්නේ නැහැ කියන කාරණේ මේ අස්සයි කියන්න ඕනේ. ඒක විශාල අසාධාරණ
කතාවක්. ඔව් සිදර්මන්තුව.
ගෞරව තලමේ දාංගම උරුපිනර අවර්களே நான் நீங்கள் காசு சொல்லவில்லையே, ஏன் நீங்கள் தொப்பிய தூக்கி தலையில போடுறீங்கள்? நீங்கள் காசு வாங்கி இருந்தால் குற்றம் உள்ள நெஞ்சு குறுகுறுக்கும். அப்ப நீங்கள் காசு வாங்கினீர்களா? நான் அப்படி சொல்லவில்லையே. இதுல நீங்க முட்டைக்காகவும் கத்திரிக்காய்க்காகவும் கத்திக் கொண்டிருக்கிறீர்கள். தவிர பிரதானமான சோற்றை பற்றி யார் சிந்திக்கிறார்கள்? இங்கே வாழுகிற மக்களுடைய அத்தியாவசிய உணவான சோறு, அவர்களுடைய அரிசி, அவருடைய வயல் செய்கை, அவருடைய
பாதிக்கப்ப
என்னுடைய நேரத்தை கொஞ்சம் தாருங்கள், தயவு செய்து பாருங்கள். அவர் தன்னுடைய தலையிலே
தானே வினாடி
அவர் வாங்கியது அவரோடு இருக்கட்டும். தயவு செய்து தலைமை தாங்கும் உறுப்பினர்கள் ஒரு நிமிஷம் நான் கேட்கிறேன்.
இந்த
சீரழிந்து சின்னாபின்னமாக போகும் என்பதைத்தான் மீண்டும் நான் பதிவு செய்து நிறைவு
செய்கிறேன். கரு நல்ல சலா பெருமைத்துமா உபத்துமா வினாடி அடக்க காலத்துக்கு காலத்தின் 7 மினிட்ஸ்.
ගරු සභාපතිතුමනි, ගරු මන්ත්‍රීතුමා, සඳහන් කෙරුවා මේ කිලිනොච්චියේ ගොවි සංවිධානයේ දීපු ලිපිය අනුව රුපියල් 60ටයි වී කිලෝව මිලදී ගන්න කියලා. ඒක නිවැරදි නැහැ. හේතුව රජය රුපියල් 100 බැගින් වී මිලදී ගන්න කටයුතු කරලා තියෙනවා. විශේෂයෙන්ම මාස දෙකක් යනකම් දුගී දුප්පත් පවුල්වලට හාල් සේරු 10 බැගින් නොමිල ලබා දීම සඳහා රජය මුදල් වියදම් කරලා රුපියල් 100 බැගින් තමයි ගන්නෙ. අනිත් එක දැන් මෙතුමාගේ කතාව අනුව බලනකොට මේ නායක මේ ජනාධිපතිතුමාගේ
ඔබ ඇමතුමා කතා කරලා ඉවරනට පස්සේ දෙනවා.
කතා කරලා ඉවරනට පස්සේ you wait till I finish it. Otherwise I would be red.
ඔබතුමා ඉන්නකොට ඇමතුමා කතා අවසන් කරන්න.
ගරු සභාපතිතුමනි, මේ එතකොට මෙතුමාගේ කතාව අනුව මේ පහුගිය අවුරුදු දෙකේ තුනේදී තමයි උතුරු පළාතේ ජනතාවගේ ගොවිතැන් විනාශ වෙලා තියෙනවා, ජීවිකාව ගෙනිය ගන්න බැරි වෙලා තියෙනවා. ඇත්ත වශයෙන්ම උතුරු පළාතේ ජනතාවට හොඳ කෘෂිකාර්මික සහ කාර්මික ජීවිතයක් තිබුණා. එතකොට ඒ සියල්ල කඩාකප්පල් කරේ ආණ්ඩුවෙන් නෙවෙයි. එදා ප්‍රභාකරන් අවුරුදු 30ක් 30 තරුණ කණ්ඩායම් බලෙන් යුද්ධයට බඳවගෙන ඒ ප්‍රදේශයේ තිබුණ ජීවිකාව ගෙනියන්න තිබුණ සියලු දේ විනාශ කරා. ඒක ට්‍රාන්ස්ෆෝමර් එකක් ඉතුරු කරේ නැහැ. කංකසන්තුරේ සිමෙන්ති ෆැක්ටරි එකේ යකඩ ටික ගලවගෙන ගියා. රේල් පීලි ටික ගලවලා බංකර් හැදුවා. ඒක නිසා මේක මෙතුමන්ලට මේ ඒ ආණ්ඩුවටවත් මේ ආණ්ඩුවටවත් ඇඟිල්ල දික් කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි. එතුමන්ලා අද ඔය සහයෝගය දෙන ඒගොල්ලන් අදහන ඒ ප්‍රභාකරන්ගේ පාලනය යටතේ තමයි උතුරු ජනතාවගේ ජන ජීවිත විනාශ වුණේ. ඉතින් ඒක නිසා මේ ඔක්කොම ටික ගෙනල්ලා මේ නායකයා හරි හිටපු නායකයා හරි කියලා කියනවනම් මේක රටට දෙන්නේ විශාල වැරදි පණිවිඩයක්. ඒ නිසා මේ වගේ තේරුමක් නැති චෝදනා කිරීමෙන් වලකින්න ඕන මන්ත්‍රීවරයෙක් විදිහට වගකීමක් තියෙන්න ඕන. තමනුත් මොකද්ද ප්‍රකාශ කරන්න කියලා.
ඔව් ஓசிதர்மந்தோன்
கௌரவ அமைச்சர் அவர்களே, நீங்கள் இப்பொழுதும் பிரபாகரனை மறக்கவில்லை, நாங்களும் மறக்க மாட்டோம், வாழ்க்கை பூரா மறக்க மாட்டோம். எங்கள் தலைவன் பிரபாகரன் தான், நீங்களும் மறக்க இயலாது. என்னென்றால் அவ்வளவு நேர்மையான கண்ணியம் மிக்க தலைவன் பிரபாகரன். நான் உண்டை உங்களுக்கு சொல்லுகிறேன், நான் கேட்டது இந்த நாட்டினுடைய அரிசி. நீங்கள் கிளிநொச்சியில இன்னும் ஜனாதிபதி வந்து ஒரு படம் காட்டினாரே தவிர 100 ரூபாய்க்கு கூட அங்க நெல்லு கொள்வனவு செய்யப்படவில்லை என்பதை நான் பதிவு செய்கிறேன். பொய்யான தகவல்களை தயவு செய்து நீங்கள் இந்த இடங்களிலே பரப்பாதீர்கள். நீங்கள் ஒரு அமைச்சர், இனவாதத்தை கொட்டாதீர்கள். முதல்ல நீங்கள் இப்பொழுது யுத்தம் முடிஞ்சு 13 வருஷங்கள் முடிஞ்சது, இந்த நாட்டில் இப்ப என்ன நடக்குது, இப்பயும் பிரபாகர் நான் சொல்ல போறீங்க, தயவு செய்து சிந்தியுங்கள். படித்தவர்கள் நீங்கள், முட்டாளர்களாக இருக்காதீர்கள்.
මම එක වචනයක්වත් ජාතිවාදී වපුරන්න මෙතෙන්දී හෝ වෙනත් තැනකදී කියලා නැහැ. මෙතුමන්ලා කරපු කතාවල් අරගෙන බලන්න, පැය 100ක් කතා කරලා තියෙනවා නම් ඒ 100 ඇතුලේ පැය 100ම කතා කරලා තියෙන ජාතිවාදී විතරයි. අපි ජාතිවාදී නැති කරලා උතුරේ ගිහිල්ලා සියලුම මේ ජාතීන් එකට එකතු කරලා අපේ කාර්යාල ගණනාවක් පවත්වාගෙන යමින් ඒ සංහිඳියා වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. ඉතින් ඒකට උතුරේ ද්‍රවිඩ ජනතාව 100%ක් සහයෝගය දෙනවා. සහයෝගය දෙන්නේ නැත්තේ මේ ජාතිවාදී දේශපාලඥයෝ කීප දෙනෙක් විතරයි.
ඔබතුමාට විනාඩි 7ක කාලයක්
මුලසුනේ. ගරු මන්ත්‍රීතුමනි, මේ මොහොතේ ඉඳලා මේ විනාඩි ගන්න කවුන්ට් කරන්න නැත්තම් මේ
හරි ඔබතුමාට මේ මොහොතේ
බොමිස්ටි. මුලසුනේ මන්ත්‍රීතුමනි, ඔබතුමා සාහිත්‍ය පරිශීලනය කරපු බුද්ධිමතෙක් විදියට දන්නවා ලෝකේ බොරු වර්ග 3ක් ගැන කියවෙනවා, සඳහන් වෙනවා. බොරු සංඛ්‍යාලේඛන බොරු, පට්ටපල් බොරු. දැන් රාජ්‍ය නායකයා විදියට ගරු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේ සභාවට ඇවිල්ලා ඒ තුන්වෙනි වර්ගයේ පට්ටපල් බොරු කීපයක් කිව්වා. එතුමා කිව්වා දැන් මැතිවරණයක් නැහැ. කවුද කියන්නේ නම්ෙන්ද මැතිවරණයක් තියෙනවායි කියලා? මැතිවරණ දිනයක් ප්‍රකාශපත් කළ නැහැ කිව්වා. හැබැයි එතුමා නායකත්වය දරන පක්ෂේ එක්සත් ජාතික පක්ෂයේ මේ නමින්ද තියෙන මැතිවරණයට අගනුවර මහනගර සභාව, කොළඹ මහනගර සභාව ඇතුළු පළාත් පාලන අතර 100 ගානකට නාමජපත බාර දීලා තියෙනවා. මැතිවරණයක් නැත්තම් පක්ෂ නායකයා විදිහට ජනාධිපතිතුමා විදිහට ඇයි එහෙම තීරණයක් ගන්නෙ නැති මැතිවරණයකට? ඒ වගේම මේ සභාවේ කියවුනා පළාත් පාලන ආයතන සභිකයන්ගේ සංඛ්‍යාව 8,000-4,000 කරන්න පණතක් මේ සභාවට ගෙනල්ලා තියෙනවායි කියලා සභාවේ කියවුනා. ඒක මුළුමනින්ම අසත්‍ය ප්‍රකාශයක් ගරු මන්ත්‍රීතුමනි, මුළුමනින්ම අසත්‍ය ප්‍රකාශයක්. කෙසේ වුණත් අද එකක් පැහැදිලි වුණා. මෙතෙක් මේ සමාජය, ජනමාධ්‍ය ඇඟිල්ල දික් කරා මුදල් ලේකම්තුමාට. එතුමා තමයි මේ මැතිවරණ කල් දාන හදන්නේ කියලා. ඇඟිල්ල දික් කරා රජයේ මුද්‍රණාධිපතිතුමියට, ඇඟිල්ල දික් කරා මැතිවරණ කොමිසමට. හැබැයි අද මේ සභාවටත් රටටත් මැනවින් පැහැදිලි වුණා කවුද මැතිවරණ කල් දැමීමේ, මැතිවරණ නොපැවැත්වීමේ ක්‍රියාදාමයේ පිටිපස්සේ ඉන්නේ කවුද, මැතිවරණ මේ ප්‍රජාතන්ත්‍රවාදයේ ඝාතකයා කියලා. දැන් ඉතාම පැහැදිලි රටට පළාත් පාලන මැතිවරණේ මැතිවරණ දේහය තියෙන්නේ වික්‍රමසිංහ මල්ශාලාවේ කියලා. වික්‍රමසිංහ මල් ශාලාව කියන එක පැහැදිලි. ඒ නිසා මම හිතන්නේ මීට පස්සේ වෙන කෙනෙක් ඇඟිලි දික් කරයි කියලා. ඒ නිසා ගරු මන්ත්‍රීතුමනි මම කැමති මේ වෙලාව පාවිච්චි කරන්න කැමති මේ විදියට ඉතිහාසෙ කටයුතු කරපු අවස්ථා කීපයක් තියෙනවා අපේ රටේ ඉතිහාසෙ. අපේ රටේ දේශපාලන ගරු මන්ත්‍රීතුමනි රුධිරයෙන් සටහන් වෙච්ච ඉතිහාසෙ මෙතන කල් දෙමින් කීපයක් තියෙනවා. මේ සභාවේ වැදගත්කමට වගේම අපේ මේ නූතන પરම්පරාවේ වැදගත්කමට මම කැමතිද කෙටියෙන් හරි එකතු කරන්න. දේශපාලන සාහිත්‍යය එකතු කරලා තියන්න. 1975 ශ්‍රීමා බණ්ඩාරනායක මැතිණිය ආණ්ඩුව මැතිවරණයේ අවුරුදු දෙකකින් කල් දැම්මා. 75 තියෙන ඕන මැතිවරණයේ 77ට ගියා. එදා එක්සත් ජාතිපක්ෂ නායකයා JR ජයවර්ධන මැතිතුමා එතුමගේ මැතිර කොට්ටාසේ බටහිර කොළඹ කොට්ටාසෙන් ඉල්ලා අස්වැලා දකුණු කොළඹ ඉල්ලා අස්වැලා ඒ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ගයට අභියෝග කරා. අතුරුමැතිරණයකට ගියා ඒ වෙලාවේ. ඒ මැතිරණ මේ ඇතුලේ. එදා එක්සත් ජාතිපක්ෂ නායකයා 975 කටයුතු කරපු විදිය ඒ එක අවස්ථාවක් විතරයි. ඊට පස්සේ එනවා අපි 981 සංවර්ධන සභා මැතිවරණයට. කොළඹින් මැරයෝ යාල් දේවිය පාවිච්චි කරේ මැරයෝ ප්‍රාණය කරන්න. යාපනේ පුස්තකාල ගිනි තියලා මුළු මැතිවරණයම විකෘති කරා. මොකද උනේ? උතුරේ තරුණයන්ගේ බැලට් එක ගැන තිබ්බ විශ්වාසය නැති කරා බැලට් එක වෙනුවට බුලට් එක තෝරගත්තා. 30 අවුරුදු යුද්ධේ අපි සාප කරනවා, අපි ඇඟිලි දික් කරනවා. හැබැයි පළවෙනි විත්තිකරුවා කවුද? එල්ටිඩි සංධානයට වඩා විත්තිකරුවා ඉන්නවා 981 සංවර්ධන සභා මැතිවරණයේ. 82 ජනමත විචාරණට එන ඊළඟට පාර්ලිමේන්තු කාලය අවුරුදු 6කින් දීර්ඝ කරගන්න තිබ්බ මැතිවරණේ. මොකද උනේ ගරු මන්ත්‍රීතුමනි? මොකද උනේ? ඒ මැතිවරණයම ඉතිහාසයේ අපේ රටේ තියෙන කළු ලපයක්. චන්දානන්ද සිල්ලා මැතිවරණ කොමසාරිස්තුමාගේ මැතිවරණ වාර්තාව කියවන්න ඕනේ මේ සභාව. ලයිබ්‍රරි එකේ තියෙනවා. මොනතරම් අපවිත්‍ර මැතිවරණයක්ද කියලා. අපවිත්‍ර මැතිවරණයක්ද කියලා. ඊට පස්සේ පළවෙනි පළාත් සභා මැතිවරණ එනවා 988. මදා විවාදය ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට ක්‍රියාත්මක කර මදා විවාදය බලහත්කාරයෙන් ඡන්ද පොළට පැනලා ඡන්ද දැම්මා. ඒකට බටහිර තානාපතිවරු එවකට හිටපු මහා කොමසාරිස්තුමා ඩේවිඩ් ග්ලැඩ්ස්ටන් ගිහිල්ලා ඡන්ද පොළ මධ්‍යස්ථාන පරීක්ෂා කරා. මට මතකයි අපේ ගම්පලාතේ දික්වැල්ලේ මධ්‍යස්ථානටත් ගියා. මොකද කරේ? මේ සභාව රැස් වුණා. බ්‍රිතාන්‍ය මහා කොමසාරිස්වරයාට විරුද්ධව චෝදනාවක් ගෙනල්ලා රටින් පිටුවල් කරන්න කියලා කිව්වා. පිටුවල් කරන්න කියලා කිව්වා. පළවෙනි සංවර්ධන සභා මැතිවරණ අනුමේකේ මේ ඉතිහාසයේ. ඊට පස්සේ අපි දන්නවා තව එවැනි මැතිවරණ කීපයක් තිබුණා. කටාන අතුරු මැතිවරණේ පළවෙනි වතාවේ ඡන්ද ගණන් කරනකොට විජය කුමාරතුංග ජයග්‍රහණය කරා. විදුලිය ගියා. දෙවෙනි වතාවේ මහර සමාවෙන්න කටාන නෙවෙයි මහර බොමිසුලි මන්ත්‍රීතුමා මහර තුන්වෙනි වතාවේ විදුලිය එනකොට ඇවිල්ලා ගණන් කරන්න පටන් ගන්නකොට මැතිවරණේ මොකද ප්‍රතිඵලය වුණේ? වයඹ පළාත් සභා මැතිවරණේ චන්දගම මැතිණිය කාලේ වයඹ පළාත් සභා මැතිවරණය මුළු මනින්ම මෙරටේ මැතිවරණ වංශ කතාව නිරුවත් කළ දැම්මා. මේ උදාහරණ හතක් ආසන්න වශයෙන් තියෙන
ඔබතුමාට විනාඩි දෙකක්.
හැබැයි මම ඉතාම වගකීමෙන් කියන්නට ඕන ගරු මන්ත්‍රීතුමනි, මේ හතෙන් පහකට නායකත්වය දුන්නේ එක පක්ෂයක්, එක්සත් ජාතික පක්ෂය. මේ පහෙන් දෙකකට නායකත්වය දුන්නේ අගමැතිවරයා විදියට රනිල් වික්‍රමසිංහ මැතිතුමා. 2015, 2016, 17, 18 පළාත් සභා මැතිවරණය වහල දැම්මා. ඒකත් එකක්. මේ සිද්ධීන් හතෙන් පහකට නායකත්වය දුන්නේ එක්සත් ජාතික පක්ෂය. එයින් පහෙන් දෙකකට අගමැතිවරයා විදියට නායකත්වය දුන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා. අනිත් තුනටම ඇමතිවරයෙක් විදියට තමයි නායකත්වය දීලා තියෙනවා. එතන මේ සාපයෙන් බේරෙන්න බෑ. එතන ගරු ජනාධිපතිතුමාට මේක සාමාන්‍ය සරල දෙයක් වෙන්න පුළුවන්. අද ඉතිහාසයේ පළවෙනි වතාවට මේ අපි කතා කරන වෙලාවේ උපරිමාධිකරණේ නඩුවක් විභාග වෙනවා මැතිවරණ තියන්න එපා කියලා. මම දන්නේ ජනාධිපතිතුමා ඒකට කතා කරේ කියලා. අපි අධිකරණය ගැන විශ්වාසය තියලා තියෙනවා. එතන මේ අවස්ථාව රටේ නැවත වතාවක් මිනී කඳු ගොඩ ගැහෙන එදා ජනමත විචාරණයෙන් පස්සේ
ඔබතුමාගේ කාලය අවසානයි.
මට විනාඩියක් දෙන්න ගරු මන්ත්‍රීතුමනි. පක්ෂය ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය, සම සමාජ පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ අධිකරණයට ගියා. ඒ පක්ෂ තහනම් කරා ඊට පස්සේ. කැලෑවට තල්ලු කරා. එහෙම තමයි ලේ ගංගා ගලාගෙන ගියේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ඊටම ජනතුමා මෙතන ඉන්නවා. එතුමා දන්නවා. ඒ ඉතිහාසය පිළිබඳව අධිකරණය කටයුතු කරපු නීතිඥයෙක් කරෙක් විදියට. ඒ නිසා ඒ ඉතිහාසයට ආමන්ත්‍රණය කරන්න එපා. රටක නීතියේ ආධිපත්‍යයේ බිඳවැටීම තරම්, රටක ප්‍රජාතන්ත්‍රවාදයේ බිඳවැටීම තරම්, රටකට වෙන්න පුළුවන් පරිහානියක් ගරු මන්ත්‍රීතුමනි තවක් තියෙන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා මම නැවත අවසාන වශයෙන් ඉල්ලීමක් කරන්නේ, ගරු ජනාධිපතිතුමාගේ ඉල්ලීමක් කරන්නේ, රටෙන්ම ඉල්ලීමක් කරන්නේ, අධිකරණයෙන් ඉල්ලීමක් කරන්නේ, කිසිවකුට මේ විනාශය විනෝදයක් කරගන්න ඉඩ දෙන්න එපා. විනාශය විනෝදයක් කරගන්න ඉඩ දෙන්න එපා කියලා මම ඉල්ලීමක් කරනවා. ඒ වගේම මම නැවතවතාවක් මේ සභාවෙන් ඉල්ලීමක් කරනවා, දේශපාලන පක්ෂ වලින් කවුද ජයග්‍රහණය කරන්නේ, කවුද පරදින්නේ, මැතිවරණ ප්‍රතිඵලය මොකක්ද? ඒක ගණිතය විතරයි, ඒක දේශපාලනය නෙමෙයි, ගණිතය විතරයි. අවසාන වශයෙන් ජයග්‍රහණය කරන්නට ඕන ගරු මන්ත්‍රීතුමනි ප්‍රජාතන්ත්‍රවාදය, ජන සම්මතවාදය ජයග්‍රහණය කරන්නට ඕන. එසම මෙතනින් කවුද දිනන්නේ කියලා කියන එක නෙමෙයි, ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණය වෙනුවෙන් අපි මේ පළාත් පාලන මැතිවරණ යම් කිසි විදියකින් අද ඉතාම පැහැදිලි මග අරින්න හදනවා නම් ඒ වෙනුවෙන් සමස්ත විපක්ෂය ප්‍රජාතන්ත්‍රවාදයට ආදරය කරන සියලු දෙනා එක තැනකට එකතු වෙන්නේ කියලා ඉල්ලා සිටින් මම නිහඬ වෙනවා. බොහොමත්ම ස්තුතියි ඔබතුමා මට දීපු කාලය සම්බන්ධයෙන්.
ස්තුති බිලකට ගරු ශාන්ත බණ්ඩාර මැතිතුමා විනාඩි 10ක කාලයක් තියෙනවා.
ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි දෙවෙනි ස්තුතියි. විශේෂයෙන්ම අද අපි සාකච්ඡාවට බඳුන් කරලා තියෙන විවාදයට ආරම්භ තිබෙන්නේ අත්‍යවශ්‍ය සේවාවන් පිළිබඳව ශක්තිමත් කිරීම, නැත්නම් නීතිය ශක්තිමත් කිරීම සඳහා ඒ නියෝගය. විශේෂයෙන්ම අද අපි දන්නවා රෝහල්වල විවිධ අඩුපාඩුකම්, බේතිගයන් ප්‍රශ්න ගන්නාවක් තිබෙනවා. මේවට වෙනත් රටවල් වලින් අපිට ආධාර ලබා දෙනවා. ඒ වගේම මහා භාණ්ඩාගාරයෙන් පුළුවන් විදියට ඒ ශක්තියින් ලබා දීලා කටයුතු කරගෙන යනවා. මේ වේදනාව, ඒ පීඩනය මේ සභාවේ ඉන්න අපි සියලු දෙනාටම තේරෙනවා. ඒ කිසි කෙනෙක් මං හිතන්නේ මේ මහ ජනතාව අතරින් ආපු අයට රෝහල්වල බෙහෙත් ටිකක් අඩු වෙනකොට ඒ පීඩනය අපි සියලු දෙනාට දැනෙනවා. පාසල්වල දරුවන්ට පෙළපොත් ටික දී ගන්න බැරි වුණොත්, නිලැඳුම දී ගන්න බැරි වුණොත් ඒ පීඩනය අපිට දැනෙනවා. ඒ වගේම අපේ රටේ උද්ධමනය වැඩි වෙනකොට, බඩු මිල ඉහළ යනකොට, භාණ්ඩ හා සේවා වල මිල ඉහළ යනකොට ඒ පීඩනය අපි සියලු දෙනාට දැනෙනවා. හුඟක් අය හිතනවා පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරුන්ට මේක තේරෙන්නේ නැහැ කියලා. මේක තේරෙනවා. ඒ තේරෙන නිසාම තමයි ප්‍රශ්න කියන ගොඩේ ඉන්නවද, එහෙම නැත්නම් ප්‍රශ්න වලට උත්තර තියන ගොඩට එනවද කියලා කල්පනා කරන්නේ. ඒ නිසා තමයි මම දේශපාලන තීරණයක් ගත්තේ. මේ ජනතාව පීඩනයට පත් වෙලා ඉන්න වෙලාවේ අපි ඒ ජනතාව පැත්තෙම ඉඳලා ප්‍රශ්න කියනවාද, එහෙම නැත්නම් විපක්ෂයට වෙලා ඒ ප්‍රශ්න ගැන විතරක් කතා කරනවාද, එහෙම නැත්නම් ආණ්ඩුවට ශක්තිය දීලා ඒවට විසඳුම් ලබා දෙනවාද කියලා. අපි දන්නවා පසුගිය කාලේ කිලෝමීටර් 3-4 සෙත් දෙකක් ගාව පෝලිම්, ගෑස්යක් ගන්න විදියක් නැහැ, ගොවීන්ට පොහොර ටික නැහැ. ඒ වගේම Tamante අතේ සල්ලි තිබ්බත් ගන්න ඒ අවශ්‍ය භාණ්ඩයක් ගන්න විදියක් වෙළඳපොලේ නැහැ. ඉතින් ඒ නිසා මෙවැනි මේ පීඩනයක් ආපු වෙලාවක අපි මේ පීඩණයෙන් ජනතාව මුදවා ගැනීමේ වගකීම මං හිතන්නේ ආණ්ඩු පක්ෂයට විතරක් නෙමෙයි, විපක්ෂයටත් තියෙනවා. විපක්ෂය කියන්නේත් මහජන නියෝජිතයෝ ඉන්නේ. ඒ අයත් මහජනතාව නියෝජනය කරන. ඒ නිසා මේ සියලු දෙනාට වගකීමක් අපිට පැවරලා තිබෙනවා. මොන පක්ෂද කියන එකට වඩා මේ ජනතාවගේ පීඩණය, ජනතාවගේ බඩගින්න නිවන්න පක්ෂභේදයක් අවශ්‍ය නැහැ. ඒ නිසා අපි සියලුම දෙනා එකතු වෙලා ඒ ජනතාවගේ බඩගින්න නිවන්න අපි කටයුතු කරන්න ඕනේ. දැන් මේ පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් විවිධ අදහස් මත තියෙනවා. අපේ පක්ෂවල එහෙම නැත්නම් ආණ්ඩු පක්ෂයේ ප්‍රතිපත්තියක් නෙමෙයි, මං කියන්නේ මගේ පෞද්ගලික අදහස. මේ වෙලාවේ අපේ රටේ පළාත් පාලන මැතිවරණයක් පැවැත්වීම තුළින් අපට ලබා ගන්න පුළුවන් වෙන එකම එක ප්‍රතිඵලයයි, ඒ තමයි මේ පක්ෂවලට මේ වෙලාවේ ජනතාව කොයි ආකාරයෙන්ද සහයෝගය ලබා දෙන්නේ කියන මතය දැන ගැනීම පමණයි. එතනින් එහාට මේ රටේ ආර්ථිකයේ කිසිම දායකත්වයක් ඒ තුලින් ලැබෙන්නේ නැහැ. අද ලෝක ආර්ථික අර්බුදයක් තියෙන වෙලාව. මේ ලෝක ආර්ථික අර්බුදයේ අද රටවල් ගණනාවක් ඒ අර්බුදයේ හිර වෙලා ඉන්නේ. මේ ලංකාව විතරක් නෙමෙයි. ඒ නිසා ලෝකේ රටවල් ගණනාවක ආර්ථික අර්බුදයේ තියෙද්දි අපේ රටේ තේ ආර්ථික අර්බුදයේ තියෙනවා. මේ ආර්ථික අර්බුදයට පෞගිය ඉතිහාසයේ සිදුවීම් එකට බැඳිලා තියෙනවා. 71 ඇතිවිච්ච කැරල්ල නිසා මොනතරම් දේපල සහ ජීවිත හානි වුණාද? ඊළඟට 88-89 කාලේ බිලියන ඩොලර් බිලියන 200කට වඩා වැඩි මුදලක් අපරාධේ විනාශ වෙලා ගියා. ඒ වෙලාවේ රාජ්‍ය දේපල සහ ඒ විතරක් නෙමෙයි ජීවිත කොච්චර විනාශ වුණාද කියන එක අපි කවුරුත් දන්නවා. ඊට පස්සේ සුනාමි ආවා. ඒ සුනාමිය 47,000ක් අපේ රටේ ජීවිත නැති වුණා. ඒ වගේම දේපල විශාල ප්‍රමාණයක් අහිමි වුණා. ඒවට ඔක්කොටම අපේ රාජ්‍ය මුදල් නැවත වැය කරන්න සිද්ධ වුණා. දුම්රිය මාර්ග, ඒ විනාශ වෙච්ච අනිකුත් මාර්ග, ඒ වගේම ගොඩනැගිලි, ඒ බස් නැවතුම් පොළවල් ඒවා නැවත පිළිසකර කිරීම සඳහා. ඉතින් ඒ වගේම අවුරුදු 30ක් අපිට යුද්ධ කරන්න සිද්ධ වුණා. මේ අවුරුදු 30 කාලය තුලදී මොනතරම් අපේ වටිනා ජීවිත අපේ රට තුල නැති වුණාද කියන එක අපිට අලුතෙන් කියන්න දෙයක් නැහැ. ඒ වගේම මොනතරම් සම්පත් ප්‍රමාණයක් විනාශ වුණාද කියන එක අපිට අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ඉතින් මේ පීඩනයන් ඔක්කොම ගිහිල්ලා පාස්කු ප්‍රහාරයක් ගහලා ඒකිනුත් පීඩනයට පත් වෙලා ඊට පස්සේ COVID-19 ආවා. ඒ COVID-19 වල තවත් චීනය ඇතුළු රටවල් දුක් විඳිනවා. හැබැයි අපි ඒක ජයගත්තා. අපි COVID වසංගතය පෙරද්දුවා. හිටපු ජනාධිපතිතුමාට ඒ වෙලාවේ විපක්ෂය ඇතුළු මේ රටේ සියලු ජනතාව කීවේ මොකද්ද? මොනවා නැතක් කමන්නේ එන්නත් ටික ගෙනල්ලා දෙන්න. අපිට ඉන්ධන ගන්න තිබ්බ සල්ලි සියල්ල වියදම් කරන් දුනා අපේ ජනතාවට නොමිලේ එන්නත් ටික ගෙනල්ලා දෙන්න. හැබැයි ඒ ජනතාව බේරගත්තා. අපේ 15,000කට 20,000කට වඩා ජීවිතක්ෂයට පත් වෙන්නේ නැතුව අපේ රටේ ජීවිත ආරක්ෂා කරලා දෙන්න පුළුවන් වුණා. ඒවා ජනතාවට මතක නැහැ. මේ රටේ යුද්ධයක් තිබ්බා කියලා, මේ රටේ මිනිස්සු සීල් කරු පෙට්ටි වලින් ගමට ආවා කියලා, ඒ වෙලාව විනාශය අපිට බස් එකක නෝනායි මහත්තයා එකට යන්න බැරි යුගයක් තිබ්බා කියලා, පාසල් දරුවෝ ටික බලාගන්න ගිහිල්ලා ගේට්ටුව ගාව මුර කරන්න උනා කියලා, ඒවා මොකුත් මතක නැහැ. ඉතින් එහෙම පියවරෙන් පියවර ඇවිල්ලා අද මේ ආර්ථික අර්බුදය, මේක අපි අනිවාර්යයෙන්ම ගොඩගත යුතුයි. හෙට මේ විපක්ෂේ ඉන්න අය මෙතෙන්ට ඇවිල්ලා වාඩි වෙලා මුදල් ඇමතිකම් බාර අරගෙන, එහෙම නැත්නම් වෙනත් ඇමතිකම් බාර අරගෙන කොහොමද මේක වෙනස් කරන්නේ කියලා එහෙනම් කරුණා කරලා කියන්න. ඒ නිසා මගේ පෞද්ගලික මතය නම් මේ වෙලාවේ මැතිවරණයක් තියන්න ඕන වෙලාව නෙමෙයි. මේ වෙලාව ජනතාව පීඩණයෙන් මුදවා ගැනීම සඳහා අපි සියලු දෙනාම එකට අත්වැල් බැඳගෙන කටයුතු කරන්න ඕන වෙලාව. අපි ආර්ථිකයේ ප්‍රකෘතිමත් වුණාට පස්සේ මැතිවරණයකට යමු. ජනතාව ජනතාවගේ ප්‍රතිචාරය දක්වයි. සමහර අය ආණ්ඩු හදයි, සමහර අය විපක්ෂයටයි, සමහර අය ගෙවල් වලටයි. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් මේ රට ආරක්ෂා කරගන්න ඕන. රටේ ආර්ථිකය ශක්තිමත් වෙලා තිබ්බොත් තමයි අපිට ඕන කෙනෙකුට දේශපාලනය කරන්න පුළුවන්කම ලැබෙන්නේ. අද සම්පූර්ණයෙන්ම දේශපාලනයේ දේශපාලඥයෝ ජනතාව වෛරක්කාරයෝ බවට පත් කරලා. දැන් බලන්න මම උදේත් ඒකයි මතක් කරේ. මේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රසිද්ධ රැස්වීම් වල කියනවා. ඒ කියද්දි ජනතාව අප්පුඩි ගානවා, හූ කියනවා. ඒ ජනතාවගේ වෛරය කැන්දනවා. මේ විපක්ෂයේ අපි ගරු කරන මන්ත්‍රීවරයෙක් පවා, දිලාන් පෙරේරා මන්ත්‍රීතුමා පවා ඒ කාරණේ බොරුව කියලා තිබ්බා. එහෙම කියන්න එපා. වාහන 239ක් රාජ්‍ය ඇමතිවරුන්ට සැප වාහන 239ක් අන්න වරායේ තියනවා කියලා. දැන් කවුද යන්නේ ඔකට වරායට බලන්න? කවුරුත් යන්නේ නැහැ. මේක සමාජ මාධ්‍ය තුලයි පත්තරවලයි දාපුවාම ඊට පස්සේ අපිට හෙන ගහපන් කියලා මිනිස්සු බයිනවා. මේක තමයි ඇත්ත කතාව. මේ මෙච්චර ආර්ථික පීඩනයක් තියෙන වෙලාවක සැප වාහන 239ක් ගෙනල්ලා කියලා කියන ඒ වගේ සාහසික, ඒ වගේ බොරු. ඇයි එහෙම කියන්නේ? එයාලට ප්‍රතිපත්තියක් නැහැ රට හදන වැඩේ කියන්නේ. රට හදන වැඩේ කියන්නේ වැඩපිළිවෙලක් නැහැ. ඒ හින්දා ජනාධිපතිතුමාට හොරා කියනවා, අගමැතිතුමාට හොරා කියනවා, ඇමතිවරුන්ට හොරා කියනවා, ආණ්ඩුවට හොරකම් කරනවා කියනවා. මේ වගේ මහා බොරු ගෙනල්ලා වේදිකාවල කියනවා කියලා ඒවා පත්තරවල දානවා, සමාජ මාධ්‍ය තුල දානවා. ඉතින් ජනතාව බලනවා රාජ්‍ය ඇමතිවරයෙක් එනකන් ඉන්නේ මරාගෙන කන්න. ඉතින් මේ අපේ අද ඉන්ධන කපා හැරලා තියෙන්නේ, ටෙලිෆෝන් බිල් සම්පූර්ණ ඒ දීමනා කපා හැරලා තියෙන්නේ, කාර්ය මණ්ඩල කපා හැරලා තියෙන්නේ. අපි කැමති ඒක. අපි මේ වෙලාවේ ආර්ථික අර්බුදයක් තියෙන වෙලාවක අඩුම පහසුකම් වලින් ඒ වැඩ ටික කරන්න අපි කැමති. මොකද අපි සාමාන්‍ය පවුල් වලින් ජනතාවගේ ඡන්දෙන් පාර්ලිමේන්තුවට ආපු අය සහ දීර්ඝ කාලයක් දේශපාලනය කරන අය. ඒ නිසා අපි හැම කෙනාට මේක තේරෙනවා. ඒ නිසා ඒ වගේ බොරු සමාජගත කරලා වීරයෝ බවට පත් වෙනවා. ඒවා තමයි නිවුස් වල යන්නේ, ඒවා තමයි ටීවී එකේ හවසට යන්නේ. එතකොට ඒ කට්ටිය වීරයෝ වෙනවා. ඒ තමන්ගේ පෞරුෂය හදාගන්නද මොකද්ද පාවිච්චි කරන එකම අවිය. එකම අවිය බොරුව. එකම අවිය බොරුව තමන්ගේ පෞරුෂත්වය ගොඩ නගා ගන්න. එතන එහෙම නැත්තම් වෙන රටකට බයිනෝ. එහෙම නැත්තම් කවුරු හරි පුජ්‍යලෙක් අල්ල බයිනෝ.
එමෙතුමා පුතුවරු විනාඩි දෙක කාලයක් තියෙනවා.
ඒ නිසා විශේෂයෙන් මම මේ වෙලාවේ කියන්න ඕනේ මේ මැතිවරණය සම්බන්ධයෙන් මුද්‍රණාලයේ මුද්‍රණාලාධිපතිනියට සමහර අය දොස් කියනවා. ඒ එක පැත්තකින් කාන්තාවන්ට තැන දෙන්න ඕනේ කියනවා. කාන්තාවක් නායිකා නායකත්වයේ දාන්න මුද්‍රණාලාධිපතිනියට අමුකුණු හරමෙන් බයිනා සමහර අය. මම විශේෂයෙන්ම කියන්න ඕනේ මුද්‍රණාලය මේ කරපු වැඩ වලට අපිට තව ගන්න තියෙනවා කෝටි 16ක්. කෝටි 16ක් අපිට එන්න තියෙනවා. එතකොට ඒ කෝටි 16ක් නැතුව අපේ අද ඒ ඒ ආයතනේ වැඩ කටයුතු කරගෙන යන්න අවශ්‍ය අමුද්‍රව්‍ය සායේ සියලු කටයුතු කරන්න අවශ්‍ය මුදල් දෙන්නේ නැතුව කොහොමද බැලට් পেපර් ගහන්නේ? ඒ නිසා ඡන්ද පත්‍රිකා ගහන්න කියලා කියනවා, මේ දිනේට ඕන කියලා කියනවා. හැබැයි ඒවට අවශ්‍ය පහසුකම් දෙන්නේ නැහැ. ඒවට අවශ්‍ය මුදල් දෙන්නේ නැහැ. ඒකට මුද්‍රණාලාධිපති පලිද? ඒකට මුද්‍රණාලයේ වැඩ කරන අය පලිද? එහෙනම් එතෙන් මුදල් තියෙනවා නම් දෙයි. ඉතින් මුදල් නැත්තම් කොහොමද දෙන්නේ? එතෙන් මුදල් භාණ්ඩාගාරයේ මුදලුත් නැත්තම් භාණ්ඩාගාරයේ විපක්ෂයට කෑ ගහන්න පුළුවන්. විපක්ෂයට කියන්න පුළුවන් කරන්න බෑනේ. කරන්නේ කොහොමද? මුදල් නැතුව. මෙහෙන් පඩි ටික දෙන්න ඕනේ වෙලාවට. මේ ආර්ථික අපේ මේ කවුද මුදල් රාජ්‍ය අමාත්‍යතුමා ඉන්නවා, රංජිත් සේවලවිතුමා. එතුමා කියයි කොහොමද පඩි ටික දෙන්න කියලා. අද විශ්වාම වැටුප කපන්න කියලාද කියන්නේ? එහෙනම් තමුන්නාස්සලා කියන්නේ රාජ්‍ය සේවා වැටුප කපලා ඒ මුදල් ටික මුද්‍රණාලයට ඒ මැතිවරණ කොමිසමටයි දීලා ඡන්දෙ දියන්න කියලා. රාජ්‍ය නිලධාරීන් කැමතිද කියලා අහන්න. මේ බදු ටිකක් වැඩි කරා කියලා ඒකට විරුද්ධව එළියට ආද බැහැලා සම්පූර්ණ මේ වැඩ කටයුතු අකර්මණය කරන්න සූදානම් වෙනවා. අපි දන්නවා ඒතර පීඩනයක් තියෙනවා. ඒ බදු වැඩි කිරීම සම්බන්ධ. හැබැයි ඒ බදු ටිකව ජත්ත නැත්තම් අද වැටුප් ගව ගන්නත් විදියක් නැහැ. මේ ඇත්ත යථාර්ථයට මූණ දෙන්න ඕනේ. ඒ නිසා විශේෂයෙන්ම අපි කියන්න කැමතියි මුද්‍රණාලයේ ඕන වෙලාවක ඒ වගකීම් සහගතව රහස්‍යභාවය ආරක්ෂා කරලා විශ්වාසය ආරක්ෂා කරලා මුද්‍රණාලාධිපතිනිය ඇතුළු සියලු සේවකයන් මේ කටයුතු කරන්න සූදානමින් ඉන්නවා. අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබා දෙන්න. එහෙම මුදල් ප්‍රතිපාදන ලබා දෙන්න භාණ්ඩාගාරේ නැහැ කියලා කියනවා නම් කොහොමද ඒක කරන්නේ? ඒ නිසා චෝදනා කරන්න එපා. වේදිකාවල අවුරුදු 3ක් හිරේ දානවා කියන්නේ. එහෙම කොහොමද හිරේ දාන්නේ? රාජකාරිය කරලා තියෙන්නේ. ඒ චක්‍රලේඛවලට අනුව කටයුතු කරලා තියෙන්නේ. මේ ටෙලිෆෝන් කෝල් එකක් දීලා ඡන්දපත්‍රිකා ගහන්න කිව්වට, එහෙම නැත්තම් ලියුමක් කියලා ඡන්දපත්‍රිකා ගහන්න කිව්වට එහෙම ඡන්දපත්‍රිකා ගහන්න බෑ. එහෙම ඡන්දපත්‍රිකා ගහන්න මේ මුද්‍රණාලයේ එහෙම තැනක් නෙමෙයි, අම්බලමක් නෙමෙයි. ඒ නිසා විශේෂයෙන්ම අපි කියන ඈ ඒවා කැලෑ නීති. ඒ ඉස්සර තමයි ඒවා ගිහිල්ලා තුණ්ඩුව දීලා, ගෙවල් වහලා තුණ්ඩුව දීලා, කඩවල් වහලා තුණ්ඩුව දීලා ලයිට් ඔෆ් කරලා. ඒ කාලේ ඒවා නෑ. දැන් ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවා, නීතිය තියෙනවා, ව්‍යවස්ථාව තියෙනවා, පාර්ලිමේන්තු ඉන්නවා. ඒ අනුව තමයි අනිවාර්යයෙන්ම කටයුතු කරගෙන යන්නේ. ඒ නිසා අපි විශේෂයෙන්ම කියනවා මේ වෙලාවේදී මේ රජය මත්පන් ජනාධිපතිතුමා අගමැතිතුමා ප්‍රමුඛ ආණ්ඩුව
ඖදාසීමන්තුමා
දැන් ඔය ගිය අවුරුදුවල මැතිවරණ තියෙනකොට ඡන්දපත්‍රිකා මුද්‍රණය කරේ ඒ වෙලේ සල්ලි අරගෙනද නැත්නම් පහුවලාද ඒ සල්ලි දුන්නේ?
නෑ, මෙමයි ගරු දයාසිරි ජයසේකර මැතිතුමා, ඒ කාලේ තුල අපේ රටේ ආර්ථික අර්බුදයක් තිබුණේ නෑ. ඒ ආර්ථික අර්බුදයක් තිබුණ නැති නිසා සාමාන්‍ය පරිදි කටයුතු කරගෙන ගියා. එතකොට මේ කෝටි 16ක් ණය තිබෙත් නැහැ. ඒ මුදල් ලැබිලා තිබුණා. එතකොට මේ වෙලාවේ මේ විශේෂ තත්ත්වයක්, මේක තේරුම් ගන්න. මේ ආර්ථික අර්බුදයක් තියෙන වෙලාවක
එමෙතුමා කාලය
අවසානයේ ආණ්ඩුවෙන් පැහැදිලිව කියලා තියෙනවා රජයේ ආයතන වලට ණයට වැඩ කරන්න එපා. ණයට වැඩ කරොත් මොකද, කවුද පඩි ගෙවන්නේ ආයතන? දෙසැම්බර් මාසේ ඒ ආයතනයේ අය සේවකයන්ට පඩි ගෙවපු හැටි මමයි දන්නේ. ඒ නිසා ඒ කතා කරන්න ඕනේ සියලු තැන් වලට කතා කරලා බොහොම අමාරුවෙන් තමයි ඒ සේවකයන්ගේ පඩි නැඩි සහ දීමනා ටික දුන්නේ. ඉතින් ඒ නිසා අපි බොහොම වගකීමෙන් කියනවා මේ වර්තමාන ජනාධිපතිතුමා ප්‍රමුඛ මේ ආණ්ඩුව බඩපිලිවලක් ඔස්සේ ඉදිරියට යනවා. අපි රටේ ආදරණීය ජනතාවට කියනවා මේ අවුරුද්ද අවසන් වෙලා ලබන අවුරුද්ද ලබනකොට මේ ඔය කියන විසඳුමයි උත්තරයයි දෙකම දෙන්නේ වෙන කවුරුත් නෙමෙයි, වර්තමාන ආණ්ඩුව කියන එකත් බොහොම පැහැදිලිව කියනවා.
සුති මිලනකරු නිරෝෂන් පෙරමැතුමා විනාඩි 6ක කාලයක්
තියෙනවා. ගරු උලාසන මන්ත්‍රීතුමනි, අද දින අත්‍යවශ්‍ය සේවා පිළිබඳව විවාදය කරන වෙලාවේදී අපි මේ මැතිවරණය ගැනත් අපි විශාල විවාදයක් ගියා. ජනාධිපතිතුමා ඇවිල්ලා මේ පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරා කොහෙද ඡන්දයක් කියලා. කොහෙද ඡන්දයක් කියලා ප්‍රකාශ කළා අපිට අහන්න තියෙන්නේ එහෙම ඡන්දයක් නැත්තම් ඇයි එක්සත් ජාතික පක්ෂය ගිහිල්ලා ඔච්චර අපමුදල් තැම්පත් කරලා නාම යෝජනා දීලා ඒ නාම යෝජනා ලයිස්තු හදලා ඒගොල්ලන් එළියට බැහැලා ඇයි මේ මැතිවරණයකට ලෑස්ති උනේ කියලා. එහෙම නැත්තම් ඇයි මේ අප ඇයි මේ මේ අනිත් මේ ජනතාව නොමග යවලා ඇයි මේ වැඩේ කරන්නේ කියන අපිට ජනාධිපතිතුමාගෙන් අහන්න සිද්ධ වෙනවා.
ඔව් එමෙතුමා.
එහෙනම් ඔව්.
ගරු ජනාධිපතිතුමා මේ ඇතුලේ මේ සභාවේ නැති නිසා කියන්නේ ගරු ජනාධිපතිතුමා බොහොම පැහැදිලිව ප්‍රකාශයක් කරා පළාත් පාන මැතිවරණයට එතුමා සම්බන්ධ වෙන්නේ නැහැ කියලා.
ගරු මූලාසන මන්ත්‍රීතුමනි එතුමා සම්බන්ධ වුණ නැහැ කියලා එතුමා ප්‍රකාශ කරාට එතුමාගේ එක්සත් ජාතික පක්ෂයේ මහලේ කම්පට නම් ඒ පණිවිඩේ ගිහිලා නැහැ වගේ. අපි දන්නවා සිරිකොත්තේ රෑ එළි වෙනකන් එදා මේ නාම යෝජනා ලයිස්තු හදලා මම නියෝජනය කරන වෙන්නප්පවාසනේ නාම යෝජනා ලයිස්තු තාප්පේ උඩ තියලා තමයි මේ ඒ සංවිධායකවරයා එදා කච්චේරියට ඇවිල්ලා තිබුණේ. ඉතින් ඒ හින්දා ඒ වගේ නිකන් මේ අද නිකන් විහිළු සපයන අද පාර්ලිමේන්තුවක් බවට අද මේ පාර්ලිමේන්තුව පරිවර්තනය කරා. මේක මං හිතන්නේ විශාලතම හානිය වෙන්නේ මේ රටේ තරුණ ප්‍රජාව මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන එතුමල්ලට ඒ විශ්වාසය බිඳ වැටෙනවා. මං හිතන්නේ අපි හිතුවා එක සැරයක් ගෙවල් ගිනි තියාගෙන පාරේ මැරිලා අද ගමට යන්න බැරුව මේගොල්ලන් පාඩමක් ඉගෙන ගනී කියලා. නමුත් ඒ පාඩම ඉගෙන ගත්තේ නැහැ කියලා මං හිතන්නේ අද මේ පාර්ලිමේන්තුවේදී ඔප්පු වුණා. අද හිනා වෙවි අද ඒ මැතිවරණය නිකන් හැල්ලු කරලා මැතිවරණය නැහැයි කියලා මැතිවරණය කල් දාලා මේ රටේ නාම යෝජනා බාර දීලා අප මුදල් තැම්පත් කරලා මැතිවරණයකට ලෑස්ති වෙලා මැතිවරණේ රැස්වීම තියලා යනකොට එහෙම කරන මගින් මං හිතන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් එල්ල කරයි කියලා තමයි මං හිතන්නේ මගේ අදහස වෙලා තියෙනවා. ඒක කවුරු හරි හිතනවා නම් මේක හිනා වෙන්න ඕන කාරණයක්. මේක අපි කොහොම හරි දේශපාලන ගේමක් ගහලා අපි කොහොම හරි මේකෙන් පැනලා ගියා මේ පරාජයට මූණ දෙන්නේ නැතුව පැනලා ගියයි කියලා රජයේ හිතනවා නම් මං හිතන්නේ ඒක ඉතාමත් වැරදි සහගත තීන්දුවක් කියලා තමයි අපිට මේ අවස්ථාවේදී රජයට මතක් කරලා දෙන්න ඕනේ. ඒ වගේම අද මේ මන්ත්‍රීවරු හුඟක් කතා කරන්නේ මේ ආර්ථික අර්බුදය ඉබේම හැදුනා වගේ. අද ආර්ථික අර්බුදයෙන් කොහොමද මේ රට බේරගත්ත හැටි තමයි මේ රජයේ මන්ත්‍රීවරු කතා කරන්නේ. ඒගොල්ලන් තමයි මේ අවුරුදු දෙක තුල ඒ ජනාධිපතිතුමා කරන සියලු දේටම අත උස්සලා 20 සංශෝධනය ගෙනෙල්ලා ඒ 20 සංශෝධනයෙන් අසීමිත බලතල ඒ ජනාධිපතිතුමාට දීලා මේ රටේ බංකොලොත් කරේ කවුද කියලා ඒගොල්ලන්ට අද අමතක වෙලා තියෙනවා. අද කතා කරන්නේ බංකොලොත් බවෙන් අද ජනතාව මුදාගෙන අද යම්කිසි මාර්ගයක ඒගොල්ලන් අරන් යනවා කියලා. නමුත් අද ඒ බංකොලොත් කරපු ඒ කණ්ඩායමට අඩුතරමේ ඔබතුමාලට විමර්ශනයක් කරලා ඒකට දඩුවම්වත් දෙන්න අද බැරි වෙලා තියෙනවා. එදා අපි විපක්ෂය හැටියට අපි කිව්වා මේ පාර්ලිමේන්තුවේ අඩුතරමේ තේරීංකාරක සභාවක් දාලා මේකට වගකීම් යුතු පුද්ගලයන් ඒක ඉදිරියට ගෙනෙල්ලා ඒ විමර්ශනය කරන්න කියලා. දැන් අද ජනාධිපතිතුමා ඇවිල්ලා කියනවා ඒක මේ එතුමා දන්නේ නැහැලු. ඒක ආණ්ඩු පක්ෂයයි විපක්ෂයයි එකතු වෙලා ඒ තීන්දුව ගන්න ඕනලු. ඉතින් මේක තවත් මේක පස්සට තල්ලු කරලා
ඔබතුමාට විනාඩි 20ක කාලයක් තියෙනවා තව.
අද මේ රට බංකොලොත් කරපු ඒ සියලු දෙනාටම අද පැනල යන්න අද අවස්ථාවක් අද මේ පාර්ලිමේන්තුව තුලින්ම අද හදලා දීලා තියෙනවා. ඉතින් ඒ හින්දා අද මේ රට බංකොලොත් කරපු කට්ටියත් නැහැ. අද මේ රටේ ඡන්ද කල් දාපු කට්ටියත් නැහැ. අද වෙනකොට මේ රටේ ජනතාව කොහොමද අද ජීවත් වෙන්නේ අද ප්‍රජාතන්ත්‍රවාදීව ජීවත් වෙන්නේ කියලා විශාල ප්‍රශ්නයකට ඇවිල්ලා තියෙනවා. අද මේ රටේ ජනතාව කොහොමද බදු ගෙවලා අද විදුලි බිල ගෙවලා ඒ වගේම අද තෙල් ටික ගහලා අද කොහොමද දරුවන්ව පාසල් යවලා අද මේ රටේ ජීවත් වෙන්නේ කියලා විශාල ප්‍රශ්නයකට ඇවිල්ලා තියෙනවා. අද ඒව කතා කරන්නේ නැතුව අද මේ රටේ කොහොමද දේශපාලන ගේම් ගහලා ජනතාවගේ ජීවත් වීමේ අයිතිය විතරක් නෙමෙයි ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියත් කොහොමද අද විනාශ කරන්න කියලා තමයි මේ පාර්ලිමේන්තුව අද කටයුතු කරේ. ඉතින් ඒින්ද අපිට ලැජ්ජයි. මේ පාර්ලිමේන්තුව මං හිතන්නේ ඉස්සරහට මං හිතන්නේ මෙහෙම ගියොත් නම් තව අරගලයක් මේ රටේ එනවා. ඒක මං හිතන්නේ මේ රජය ජනතාව ඒකට තල්ලු කරනවා. මේ IMF ඒ ගිවිසුම හරියට මේ පාර්ලිමේන්තුවට හෙළි කරන්නේ නැතුව අද වෙනකොට IMF එකක් නැහැ. අද වෙනකොට ජනතාවට තියෙන සහනත් නැහැ. ඒ වගේම අපි කියනවා මේගොල්ලන් කියනවා සල්ලි නැහැලු. අපි අහනවා ශ්‍රී ලංකන් ගුවන් සේවය. ශ්‍රී ලංකන් ගුවන් සේවය දවසකට කීයක් පාඩු ලබනවද? ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කරන්නට අද ඔබතුමල්ලා ඉදිරිපත් කරලා තියෙන එක යෝජනාවක්. පුළුවන් නම් එක යෝජනාවක් ඔබතුමල්ලා නැගිටලා කියන්න. ඒකෙන් කීයක් අද
අපිට කාලය අවසන්යි.
මම අවසන් කරනවා. ඒ ශ්‍රී ලංකන් ගුවන් සේවය හරියට ප්‍රතිව්‍යුහගත කරා නම් අද ඒකෙන් කෝටි කීයක් අද වියදම අඩු කරගෙන අපිට ඡන්දකටත් යන්න තිබුණා. නමුත් එහෙම කරන්නේ නැතුව හැම වෙලාවෙම මෙතනට ඇවිල්ලා කියනවා අපිට සල්ලි නැහැ, අපිට මැතිවරණය කරන්න බෑ. ඒ වගේම තමයි ඉස්සරහටත් මේ රටේ ජනාධිපතිවරණයක්, මහමැතිවරණයක්, වෙන මැතිවරණයක් සල්ලි නැහැයි කියලා මොනම හෝ රජයක ඒ තර්කේ දාලා ඉස්සරහට ගිහිල්ලා ඒ මැතිවරණ සිටියම අකුල ගත්තොත් මොනවද කරන්න කියලා අහමින් මගේ කතාව අවසන් කරනවා.
බොහොම ස්තුතියි.